අපි භාවනාවට තෝරගත්තේ ආනේඤ්ඤ සප්පාය සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක්කලක් ඊ භාගතුන් වහන්සේ කුරු රට කම්මස්ස ධම්ම නම් වූ කුරු රට වැස්සන්ගේ නියම් ගමක් වේදෙහි වැඩවසන සේක. එකල්හි වනායේ භාගතුන් වහන්සේ භික්ෂූන්ට මහන්නී කියා කතා කළ සේක. පින්වතුන් වහන්සේ ආයේ භික්ෂූ භාගතුන් වහන්සේට උත්තර දුන්නා. භාගතුන් වහන්සේ මෙසේ වදාළේ, මහණනි, කාමයෝ අනිත්‍ය හිස්ය, විනාශවන්නාහුය, විනාශවන ස්වභාවය ඇත්තාහුය. මහණනි, මේ මායාවකින් කරන ලද්දක් වැනි අඥානයන් විසින් මගේ කියනු ලබන්නා. මෙලොව ඇත්තා වූ යම් මනුසකාම ගුණියෝ වෙද්ද, පරලොව ඇත්තා වූ යම් දිව්‍යකාම ගුණියෝ වෙද්ද, මෙලොව ඇත්තා වූ යම් මනුසකාම සංඥාවෝ වෙද්ද, පරලොව ඇත්තා වූ යම් දිව්‍යකාම සංඥාවෝ වෙද්ද, මේ දෙකොටස මාරයාට යටත් වේ. මේ මාරයාගේ ස්ථානීය වේ. මාරයා දමන කෑම වේ. මාරයාගේ කොටු වේ. මේ කාමයන් අරමුණු කොට සිත්ති හට ගන්නා වූ දැඩි ලෝභයේද, ව්‍යාපාදයේද, අන්‍යයන්ට වැඩියෙන් කිරීමේ කියලාද සාරම්භයේද යන අකුසලියෝ පවතී. ඒ අකුසලියෝ මේ ශාසනයේ හික්මෙන්නා වූ ආශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හට ගන්නා. දැන් මේක පාලි භාෂාවෙන් පෙන්නන අනිච්චා භික්කවේ කාම. කාමයේ අනිත්‍යයි. තුච්චා, ඒක හිස් දෙයක්. මුසා මෝතද, මෝස ධර්ම. අපි ඉගෙන ගත්තා යම් කිසි සත්‍යයක් අමෝස ධර්මයක් තියෙනවනම් නිර්වාණයයි කියලා නේද? මයා කතමේත. මායාවකින් කරන ලද්දක් වෙනි. බාල ලාපන. බාලයාගේ වචනයකින් සිදුවක් වෙනි. ඉතින් අපි ওই දවස් හතර වැඩසටහනෙත් පෙන්නෝ මේ බාලයා තමයි අපිට නැති කාමයන් නැති කරන්න කියලා බොහොම දක්ෂයි කියලා නේද? එතකොට මෙතන කෙනෙක් කල්පනා කරනවා මේ ditta dhamma කාම දැන් තියෙනවා, සම්ප්‍රායක කාම ඊට පස්සේ තියෙනවා. ditta dhamma කාම සංඥා, සම්ප්‍රායක කාම සංඥා. ඔය කාම සංඥා කියලා කියන්නේ සංස්කාරයන් නිසා විඥානි පැවතීමට ඇති කැමැත්ත. එතකොට මේ දෙකම මාර දෙයියක්. මාරයාට යටත් වෙන මාරස්ස විසයෝ, ඒ කියන්නේ මාරයාගේ ස්ථානීය වෙනවා. මාරස්ස නිවාපෝ, මාරයා දමන කෑම. දැන් අපි හැමෝම ඉන්නේ මාරයාගේ කුකුල් කොටුවේ. අපි එළියට පැන ගන්න හදනකොට මාරයා කෑමක් දා. ඒ කෑම කාලා අපි ඒ කුකුල් කොටුව ඇතුළට වෙලා ඉන්නේ. මාරස්ස ගෝචරෝ, ඒ කියන්නේ එයාගේ රේන්ජ් එක, කොටුව. දැන් අපි බලන්න මේ ඇහිං රූපයක් බලලා යම් කිසි අරමුණක් ගන්නවද අපි කැමති වෙනවද? මායයක් දන්නව මෙයක් මේකට කැමතියි කියලා. එතකොට අර අපි එළියට පැන ගන්න හදන කුකුල් කොටුවේ එයා කියන ඔයා මේකට කැමතිනේ කියලා පෙන්නා දෙනවා පහපහ කුකුල් කොටුවටම වැටෙනවායි. ඒ අපිට පේන දුර ඒ ඔක්කොම රේන්ජ් එක අරයටත් වැටෙනවා. එයාගේ යටතේ තියෙන. එතකොට මේ විදිහට කල්පනා කරනවා මේකෙන් ඇති වෙන්න මේ අකුසල මනස අභිජ්ජාපි ව්‍යාපාදාපි සාරම්භා. අකෙනි අභිජ්ජා ව්‍යාපාද සාරම්භ කියන ඒවා තමයි අපිට ඇති වෙන්නේ කියලා. මහන්නේ එහිලා මේ ආර්ය ශ්‍රාවකතුන් මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කරේ. යම් ditta dhammika kāmayot, යම් සම්පරායික කාමයොත් එද්ද, යම් ditta dhammika kāma saññā kenukot, යම් සම්පරායික kāma saññā kenukot එද්ද, තෙල කාම කාම සංඥා යන දෙක මරුට තැන්නේ. මරුට විශේෂ වෙයි. මරුගේ නිවාපයයි. මරුගේ ගෝචරයයි. මේ කාමගුණ විසේ මානසික අවිද්‍යා ව්‍යාපාද සාරම්භයන තෙල ලාමක අකුසල ධර්මියෝ පවත්නා. ඒ තුන් කෙලෙස්ම මේ ශාසනයේ හික්මෙන ආර්ය ශ්‍රාවකයා හට අන්තරාය පිණිසයි. මම කාමගුණ ලෝකයේ මැඩපියා දැහැන් අරමුණු, ඒ කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික කර්ම අදිෂ්ඨාන කොට වාසය කරන්නේ නම් ඊතාහියක. මම විපලෝ මහත්ගත වූ සිතින් කාමගුණ ලෝකයේ මැඩපවත්වා සිතින් බෝධිපාක්ෂික කර්ම අදිස්ථාන කොට වාසය කරන්න වූ මාගේ යම් සිතේ හටගන්නා වූ පවිටු අකුසල් වූ අවිද්‍යාව වූද ව්‍යාපාදයෝද සාරම්භයෝද වෙද්ද වූ නොවන්නා හොය. ඔවුන්ගේ දුරු කිරීමෙන් මාගේ සිත කාමාවචරණ වූ අප්‍රමාණ වූ මොනවඩන වඩන ලද්දා වූ සිතක් වන්නේ. පාලි භාෂාවෙන් පෙන්වන අප්‍රමාණ සුභාවිතා කියලා. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත රහත් බවට හේතු විදර්ශනාවේ හෝ ධානයට හේතු සමාධියේ හෝ පහ මනා පැහැදීම ඇති කල්ලි මේ භවයේම කම්පා නොවන ධාන සමාධියට හෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. ඒ කියන්නේ රහත් වෙන. නොහොත් ශරීරයගේ මිදීම මරණින් මත්තේ යම් කාරණයකින් ඒ භික්ෂුව උපදින්නා වූ විපාක විඥානයක් වේද? ඒ කුසල චතුත්ථ ධානයට සමාන වූවක් වන්නේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ පළමුණ කෙලසුන්ගෙන් කම්පා නොවන ධාන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලැබේ. එතකොට දැන් මේ පෙන්වන්නේ මොකද්ද? මෙයා කල්පනා කරනවා මේ මම ඉන්නේ මේ මාරයේ කුකුල් කොටුයි. මම මේක කෑම කකා මම ඉන්නේ නැහැ මම මේකෙන් කොහොම හරි එළියට පැන ගන්නවා. සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් භාවිතා කරලා මම මේකෙන් එළියට පැන ගන්නවා කියලා අදිෂ්ඨානයක්. අන්න ඒක තමයි මේ චතුත්ථ ධ්‍යානට සමාන වෙන මේ වෙන පළවෙනි කාරණිය කියලා බුදුහාමුදුරුවෝ ඒකේ පෙන්නනවා. එතකොට දැන් මේ ධර්මයේ තේරුම් ගන්න අපි මේ ඩයග්‍රෑම්ස් වලට යමු. පළවෙනිම අපි අකනිට බ්‍රහ්ම ලෝකේ රහතන් වහන්සේට කෘතඥතාවය පළ කරන මේ ධර්ම ලබා දුන්නාට අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් එතකොට මේ දෙවෙනි ස්ලයිඩ් එකේ තින් ඕගලන්ට පේනවා මේ කාමයේ කියන එක අපි දන්නවා කොහොමද කාමයේ කියන එක අර්ථ දක්වන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. එතකොට මේ සංකප්පේ කියන එක මේක ලකුණු කරලා තියෙනවා. බලන්න ඒක හැදිලා තියෙන්නේ කොහොමද? සුබයි සුබේට නිත්‍ය කවකලා සුඛයි සුඛෙන් අත්තා කියලා අරගෙන තමයි අපි plan එක දැරුවේ නේද? ඒ වෙනව ඕගලන්ට පේනවා මේකේ සමුදයක් තියෙනවා. සුබ සුඛ අත්තා කියලා ගත්තා. සමුදයක් තියෙනවා නම් අස්තංගමයේ තියෙනවා. එහෙමනම් සමුදය අස්තංගමයේ කියලා කියන්නේ ඉතින් අනිත්‍යයි කියන එක නේද? එතකොට අනිච්චා භික්කවේ කාමා කියන එක අපිට අන්න එකේ වැටහෙනවා. එතකොට දැන් ඊළඟට අපි එනවා 2B කියන diagram එකට. මේ 2B කියන ඩයග්‍රෑම් එකේ ඕගලන්ට පෙන්වා දෙන්නේ ඕගලන්ට පේනවා මෙතන මේ සුබයි කියලා ලකුණු කරලා තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි වස්තුවක් දැක්ක ගම එක පාටම අපි සුබයි කියලා ගන්නවානේ. දැන් අර පෝතලි සූත්‍රයේ මතකද? මස් කට්ට දාපුවම බල්ලා හිතුවේවත් නැහැ දුවලා ගියා. දුවලා ගිහිල්ලා තින්. ඒක ගත්ත ඒ කියන්නේ හුලම් පාරවත් වැදුනා කියන එක නෙමෙයිනේ. ඒ වගේම කවුරු හරි මිනිස්සේ දැක්ක ගමන් ඕගොල්ලෝ සුබයි කියලා ගන්නවා. ඒ කියන්නේ පරාමාසයෙන් ඉඳන් ඔන්න සුබයි කියලා ඇඳෙනවන්න ඕක තමයි මේ පළවෙනි ස්ටෙප් එක. එතකොට මේ හැම රවුම්කම තියෙනවා ස්ටෙප්ස් 7ක්. ඉතින් මේ ස්ටෙප් 7 තමයි අපි මේ පෙන්වා දෙන්නේ. එතකොට පළවෙනි එකේදී සුබයි කියලා ඇඳෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මතකද අර කට්ලට් උදාහරණය? ගෙදරකට ගියා. කට්ලට් නිගානක් කවුරු හරි ගෙනත් තිබ්බ ගමන් කට්ලට් කියලා ආවා. ලයිට් එකපත් වුණා. ඒ වෙලාවෙ තව කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේ පිඟානම අරගෙන ගියා නම් දැන් කල්පනා කරනවා මොකද්ද මේ වුනේ කියලා නේද? එතකොට සුඛයක් නැහැ නේ. එතකොට කට්ලට් තියනවා කියලා ස්පර්ශ කරන්න පුළුවන් නම් අන්න අපිට නිත්‍ය කතාව එනවා. එතකොට සුබේට නිත්‍යක් ආවුනම් දැන් අන්න කට්ලට් තියනවා කියලා අන්න ඒකෙන් අපිට ඇති වෙනවා සුඛය. අන්න ඒක තමයි මේ කාමරාග අනුසේ රේඛාව පේනවා. ඒකේ ඇඟිල්ල දික් කළා ඒක දිගේ ගිහිල්ලා ඒක සංඥාවට සුඛයි කියන එක කියනවා. එතකොට දැන් මෙතන මේ කාමරාග අනුසය කියලා මේකේ ලකුණු කරලා තිනවා මොහෝ අගතේ ඉඳන් සංස්කාර දක්වා තියෙන රේඛාව. දැන් ඔයගලන්ට පේනවා මේ කොළපාට රේඛාවක් තියෙනවා මානිය කියලා. එතන සුබ නිත්‍ය. මෙන්න මේ ඒරියා එකට කියනවා කාමරාග අනුසය ඒරියා එක කියලා. එතකොට දැන් අපිට ස්ටෙප්ස් දෙකක් පෙන්නවා. සුබයි පළවෙනි එක, දෙක නිත්‍යයි කියන එක. සුබේට නිත්‍යක් අහගෙනම මොන්න අපි ආවත් තුන සංඥාවට ඇඟිල දික් කළ සුඛයි කිව්වේ නේද? එතකොට ඒක තමයි අන්න සුඛයි කියලා කියන්නේ. දැන් අපි තුන්වෙනි එක ලකුණු කරලා තිනවා වේදනාවෙන්ද අන්න සුඛයි කියන එක එනවා. අර සංඥාවට දීපු වාගේ ඒක එනවා වේදනාව. ඊට පස්සේ හතරවෙනි ස්ටෙප් එක තමයි මේ සුඛේ පරාමාසගත වෙන්නේ. එතකොට මේ පරාමාසගත වුණාට පස්සේ ඉතින් ඒක අපි අත්තා කරගන්නවා, තමා කරගන්නවා නේද? ඒක තමයි පස්වෙනි ස්ටෙප් එක හැටියට තියෙන්නේ. එතකොට මේ අත්තා කරගත්තට පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න 6 වෙනි ස්ටෙප් එක ලකුණු කරලා තියෙනවා ditthi anusaye. දැන් බලන්න ditthi anusaye රේඛාව බයගති ඉඳන් වේදනාවට. ඒ කියන්නේ සුඛේ පරාමාසගත උනා අත්තා කියලා ගත්ත දැන් අර සුඛේ කතාවම තියෙනවනේ. ditthi anusayeට ඇවිල්ලා නේද? දැන් එහෙනම් මේක දික් කරාම කොහට ද යන්නේ? බයගති වේදනා රේඛාව යන්නේ කබලින්කාර ආහාරයට. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි රූපයට කියනවා සුඛයි කියලා නේ. අර සුඛ අත්තා වුණා ditthi anusehara ඇඟිලි දික් කළ රූපේට සුඛයි කියනවා. ඒක හරියට මේ කවුරු හරි මිනිස්සෙක් දිහා බලලා කියනවා මෙයා හරි සුඛයි කියලා. ඒ මිනිස්යාගේ තියෙන්න පුළුවන් වැඩියම තියෙනවා නම් තියෙන්නේ සුභයනේ නේද? බියුටි කියන එකනේ. රූපයක කොහෙද සුඛයක් තියෙන්නේ? එතකොට මෙතන අපි වරදවා ගැනීමක් කියන එක තියෙනවා. ඉතින් ඕක තමයි අර රූපකාය අධිවචනීය කියලා කියන්නේ. රූපේ නැති දෙයක් අපේ මනසින් පැවතීමකුත් තියෙනවා. දැන් එතකොට දැන් ඔන්න දැන් 6 වෙනි ස්ටෙප් එක දිට්ටි අනුසය. දැන් ඉතින් ඊට පස්සේ අපි නන්දි වෙනවා. ඕක තමයි 7 වෙනි ස්ටෙප් එක කියන එක තියෙන්නේ. 7 වෙනි ස්ටෙප් එක. එතකොට දැන් එහෙනම් අපි මේ ස්ටෙප් 7 කියන එක ඉගෙන ගත්තා. ඉතින් මෙතන මේ අර කාම සංඥාව කියන එකත් පෙන්වා දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා මේ ජාතියයි ද්වේෂය අතර මෙතන ජරාව තියෙනවා නේද? එතන මේ ජරාවයි වේදනාවයි ඒ රේඛාව දික් කරාම එන්නේ මෙතන මේ සංඥාවයි මනෝසේචන චේතනාවයි අතර අසම්පජානකාරීත්‍ය කියන එක. එතකොට මේ වේදනාවෙන් ඉඳන් ඒ අසම්පජානකාරීත්‍ය කියන තැනට එන රේඛාව තමයි කාම සංඥාව වෙන්නේ. කාම සංඥාව ලකුණු කරනවා නම් ඒක. ඒකනේ කිව්වේ අර කාම සංඥා ditta dhamma samparayaka මේ ඔක්කො මේ නිසා බිජ්ජා ව්‍යාපාද සාරම්භය ඇති වෙනවා කියලා නේද? එතකොට දැන් අපි හිමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. අපි ස්ටෙප් 7 ඉගෙන ගත්තා. 3 වෙනි ස්ලයිඩ් එකට. දැන් මේ 3 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා අර අභිජ්ජාව බලන්න ඒක ලකුණු කරලා තියෙනවා අවිද්‍යාව කියලා. ඊළඟට ව්‍යාපාදී ලකුණු කරලා තියෙනවා ආපව සාරම්භයේ කියන එක ලකුණු කරලා තියෙනවා. ඒ සාරම්භයේ තියෙන මේ 1.3 මෝහය ඔය අවිද්‍යා ආශ්‍රව තියෙන. එතන ඉඳන් මේ රේඛාව දික් කරලා මේ ජාතිය දක්වා අන්නේ රේඛාව අර දුස්සීල භාවයට යන රේඛාවක් තියෙනවා. කුසීත කමේ ඉඳන් එන්නේ රේඛා කැපෙන තැනට වැටෙනවා සාරම්භයේ කියන එක. දැන් කියේ මොකද්ද මේ කාම සංඥා වලින් ඇති වෙන්නේ මොකද්ද? අවිජ්ජා ව්‍යාපාද සාරම්භ කියලා තථාගතයන් වහන්සේ පැවසුවා. ඉතින් එයා කල්පනා කළා මෙන්න මේ කුකුල් කොටු මේ පල්ලෙහා තියෙන කුකුල් කොටු නේද? පිරමිඩ් එක වගේ තියෙන මේ කොටුව ඇතුළට වෙලා මං ඉන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම භාවිතා කරලා මම මේකෙන් එළියට පැන ගන්නවා කියන එක අන්නේ අදිෂ්ඨානෙන් තමයි මෙයා මේ අර රූපේ හැම ඉක්මවල සුභ කියන විමුක්තියට ගිහිල්ලා තමයි ඔය අපි උතන පෙන්නන්නේ. එතකොට ඒක මේ ආනෙන්ජ සප්පාය ප්‍රතිපදාව කියලා බුදුහාමුදුරුවෝ මෙතන දේශනා කරනවා. එතකොට මෙතන තවත් දෙයක් පෙන්වා දෙන්න පුළුවන්. ඒක අපි පස්සට භාවිතා කරන නිසා දැන් ඔය අහංකාරයේ මමංකාරයේ කියන එක ලකුණු කරලා පෙන්වන්න පුළුවන්. ඕගලන්ට පේනවා මේ කොළපාට රේඛාව මේක තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දොරපොල්ල නේද? එතකොට මේකේ මේ තීන මිද්දේ ඉඳන් ඒ 1.3 මෝහය දක්වා ගමන් කරන්නා වූ එක මේක මේ තයෝ ධම්ම ඩයග්‍රෑම් එකනේ. එතකොට මෙන්න මේ රේඛා දෙක කැපෙන තැන අර කොළපාට රේඛාවයි ඒ දැන් කිව්ව තීන මිද්දේ ඉඳන් එන රේඛාවයි කැපෙන තැන තමයි මමංකාරය කියන එක තියෙන්නේ. ඊළඟට ඕගොල්ලන්ට ආපහු පේනවා මේ තීන මිද්දේ ඉඳන් මහා මෝහයට යන තැන අර්ථිත රේඛාවක් ලකුණු කරලා තියෙනවා. අන්නේ ඒ රේඛාවයි අර අවිද්‍යාවෙන් දැන් කුක්කුච්චේ දක්වා තියෙන රේඛාව තියෙන්නේ. ඒක දික් කළාම කියන්නේ ඇඳ නේද? අර පුටුවේ ඇඳ දික් කළාම ඒක කැපෙන තැන තියෙනවානේ. අන්න එතෙන්ට තමයි අහංකාරය කියන එක එන්නේ. එතකොට දැන් මේ අහංකාරය මමංකාරය දැන් වෙන් වෙලා ඉන්න අවස්ථාව. ඒ දෙන්න එක්ක වෙලා ඉන්න අවස්ථාවකුත් තියෙනවා. දැන් බලන්න ඔයගන්ට පේනවා සංඥාවෙන් ඉඳන් පලාසය දක්වා ඉන්නව රේඛාවක් රතු පාටින් ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ තවත් රේඛාවක් තියෙනවා මේ තීන මිද්දේ ඉඳන් සම්ප්‍රප්පලාපේ දක්වා යනා වූ රේඛාව. අන්න ඒ දෙක කැපෙනවා නේද මේ කුක්කුච්චිය ඇතුළේදී. අන්න ඒ තැන තමයි අහංකාරය බමංකාරය දෙන්නම එකට එක්කව වෙලා ඉන්න තැන. ඉතින් අපි තීන මිද්ද නොවිච්ච අවස්ථාවක් තියෙනවා. අපි වට අටක් කරකෙව්වා නම් අපේ චිත්තයයි චෛසිකයයි දෙකම අකර්මණ්‍ය භාවයට පත් වෙලා තියෙනවා. ඉතින් අපි වට කට කරකෝලා තියෙන මේ මහා කප්ප ගානකට ඉස්සෙල්ලානේ ඒ කියන්නේ මුහුද හැදිලා ඉවරයි නේ. එතකොට දැන් ඉතින් එහෙමනම් ඒ තීන මිද්ද ස්වභාවය තමයි තියෙන්නේ. එතකොට දැන් ඒ කියන්නේ හැම සංඥාම රෝගී. ඕක බලාගෙන ගියාම කෙනෙකුට පේනවා. දැන් බලන්න මේ තීන මිද්දේ ඉඳන් මේ ලයින් එක ගන්නකො තීන මිද්දේ ඉඳන් සම්ප්‍රප්පලාපයට තියෙන එක. ඒ ලයින් එකේ ඔන්න අපි කුක්කුච්චි කියන තැනට එනවා. ඒ කියන්නේ මෙතනින් කියවෙන්නේ මොකද්ද? මේක ලෙඩ වෙලා තීන මිද්ද කියන්නේ ලෙඩ වෙලා මෙතෙන්ට ආවම මම ආනිමවුන එකට ඉන්නවා කියුවේ නේද? ලෙඩ වෙලා මම කියන එක තියෙනවා. එතකොට දැන් ඊළඟ පස්සේ දත්තයන් පස්සේ අපිට පේනවා මෙතන මේ සම්ප්‍රප්පලාපය කියන එක. ওই සම්ප්‍රප්පලාපය තියෙන්නේ නිකන් නිත්‍ය භාවයක්. ওই දොඩෝ දොඩෝ ඉන්නවා කියන ස්වභාවයනේ. නේද? දැන් ඔය සාමාන්‍යයෙන් දැන් හිතන්නකෝ ওই මිනිස්සේ මේ ගම් පළාත්වල බූරුවක ගහින්නේ නේද? එතකොට ඉතින් ඔතෙන්ට එනවා ඒගොල්ලන්ගේ ගෑනු එක්කෙනා ඇවිල්ලා කියනවා අනේ බලන්නකෝ මේ උපකරණේ කැඩිලායි කියලා. එතකොට අර මිනිස්සයා අර රවුලත් පවාගෙන බුලත් හපියකුත් ගහගෙන මිනිස්සෙක් ඉඳන් කියන ඕ කරාතන කඩේ ගත්තා නම් මේ කැඩෙන්නේ නැහැ කියලා නේද? නිකන් අර දොඩෝනු. ඒ කියන්නේ නිත්‍යභාවයක් මේකේ පවත්වන්න පුළුවන් වාගේ. එතකොට දැන් මෙතන පෙන්නනවා මේම. දැන් ඕගොල්ලෝ අසනීප වුණාම කවුරු හරි අහනවනේ ආ මේ කොහොමද අද වැල්ට ගියේ නැද්ද කියලා. ඉතින් ඒ පාර මෙයා දැන් කියනවා නෑ අද මම ලෙඩ වෙලා කියලා. ඒ කියන්නේ මම හැමදාම හොඳට ඉන්න මිනිස්සය මම නිත්‍යයි. මම හම්බෙන් අද ලෙඩ වෙලා. එතකොට එහෙමනම් දැන් මෙතනින් වම් පැත්තේ ඉඳන් එනකොට කියනවා ලෙඩ වෙලා මම කියලා. මෙතෙන්ද කියනවා මම ලෙඩ වෙලා කියලා. අන්න ඒ අර්ථයයි තියෙන්නේ. එතකොට දැන් ওই දෙකේ වෙනසක් නෑනේ. ඒ කියන්නේ අපි ලෙඩ වෙලා මම ලෙඩ වෙලා. ඉතින් බලන්න මේ පලාස රේඛාව තියෙනවානේ සංඥාව ඉඳන් එන පලාස. පලාසයෙන් හදන්න විතර වෙන් කරා. ඉතින් යාට මේක වෙන් කරගන්න බෑනේ ලෙඩ වෙලා මමයි මම ලෙඩ වෙලායි කියන දේ දෙකම එකයි. ඉතින් එහෙමනම් ආනුයි මමුනි දෙන්නම එකට ඉන්නවා කියන එක තියෙනවා. එතකොට දැන් අපි මේ වෙලාවේ මේක බැලුවේ අපි පස්සේ ඩයග්‍රෑම් එකක ඕක අපි භාවිතා කරනවා ඔය ආනුයි මමුනි එකට ඉන්නකොට මොකද වෙන්නේ කියන එක. එතකොට දැන් අපි එහෙමනම් බැලුවා පළවෙනියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ මේ පැරග්‍රාෆ් එකේ තියෙන්නේ මම මේ කුපුල් කොටුවෙන් එළියට පැන ගන්නවා කියන එකෙන් තමයි තමන්ට පුළුවන් වෙන්නේ මේ කම්පාන වන ධ්‍යාන සංඥාවට යන්නේ කියලා නේද? ඊළඟට අපි දෙවෙනි එකට ගිහිල්ලා බලමු. ඊළඟට පෙන්නනවා යලිදු මහණෙනි ආර්ය ශාවකේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දිට්ඨ ධම්මික කාම කෙනෙකුත් යම් සම්පරායික කාම කෙනෙකුත් ඇද්ද යම් දිට්ඨ ධම්මික කාම සංඥාවකුත් යම් සම්පරායික කාම සංඥාවකුත් ඇද්ද යම් කිසි රූපයක් ඇද්ද ඒ හැම සතර මහා භූතයෝ සතර මහා භූතයන් නිසා පවත්නා රූපයයි කියලා. මෙසේ පිළිපන්නේ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත අරියත්වාදී කාරණේ පහදී. සම්පසදාදී ඇති කල්ලි මේ භවයේ මිදසුන් නොවනි රහත් බවෝ පසක් කෙරේ. ආනෙන්ජ සමාපත්තියට වූ සමවදී. මරණින් මත්තේ මේ කාරණී විද්‍යාමානේන යම් කරුණකින් මේ මහණුගේ උපදින්ට නිසි විපාක විඥානී වේ නම් ඒ කුසල ආනෙන්ජ ස්වභාවයට පැමිණියේ වන්නේ මහන් නිමේ දෙවිනි ආනෙන්ජ සප්පාය ප්‍රතිපදා කියලා කියනවා. ඔය චතුත්ත්‍ය ධානය කියලා නෙමෙයි කියලා තියෙන්නේ ආනෙන්ජ සප්පාය ප්‍රතිපදායි කියලා කියනවා. එතකොට දැන් මෙතන ඕගලන්ට පේනවා අර 2B ඩයග්‍රෑම් එකේ එහෙම බැලුවොත් මේ රූපයට ඇඟිල්ල දික් කළා කියන්නේ මොකද්ද? මෙතන මේ රූපයේ සුඛයි කියලා එහෙම කතාවක් නේ කියන්නේ නේද? දිට්ඨි අනුසේ පාර එහෙම ඇවිල්ලා. දැන් එතකොට යාට පේනවා මේ අපිට ඇති වෙලා තියෙන මේ කාම සංඥා. කාම සංඥා. මේ ඔක්කොම ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ අහිඳා. කබලින්කාර ආහාරයේ රූපය නිසා. ඉතින් එයා තේරුම් ගන්නවා රූපේ නොවන්නේ නම් කාම සංඥා නැති කියන එක එයා තේරුම් ගන්නවා. එතකොට ඒ කියන්නේ ඉතින් මෙතන මේ සුඛයයි කියලා අරගෙන තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඇති දැන් ඕගොල්ලෝ එතන භාවනාව දන්නවනේ. ධාතු මනසික ආරේ නේද? අර අසූචි පටවිය මගේ නෙමෙයි. අභ්‍යන්තරයේ තියෙන අසූචි පටවිය මගේ නෙමෙයි කියලා ඒ භාවනාව කළාම ඉතින් ඒකේ ඒ ධාතු වලින් ඒකෙන් ගැලවිලා යනවා. එතකොට ඒක තමයි දෙවෙනි මේ ආනෙන් සප්පාය ප්‍රතිපදාව. ඉතින් අකුල දන්නවා එතනින් ආකාස සංඥායතනෙට යන්න පුළුවන්කම කියන එක තියෙනවා කියලා නේද? ඊළඟට පෙන්නනවා යලදු මහණෙනි ආර ශ්‍රාවක මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දිට්ඨ ධම්මික කාමියොත් යම් සම්පරායික කාමියොත් ඇද්ද යම් දිට්ඨ ධම්මික කාම සංඥාවකුත් යම් සම්පරායික කාම සංඥාවකුත් ඇද්ද යම් දිට්ඨ ධම්මික රූපයොත් යම් සම්පරායික රූපයොත් ඇද්ද යම් දිට්ඨ ධම්මික රූප සංඥාවකුත් යම් සම්පරායික රූප සංඥාවකුත් ඇද්ද මේ දෙකම අනිත්‍යය. යමක් අනිත්‍ය නම් තෘෂ්ණා දිට්ඨි වශයෙන් අභිනන්දනා කරන්න නොනිසෙයි. අභිමානීන් කියන්න නොනිසෙයි. බැසගෙන සිටින්න නොනිසෙයි. මෙසේ පිළිපන් ඒ කාම රූප ප්‍රතිබාන පිළිවෙත බහුලකට වෙසෙන ඔහුගේ මහණුන්ගේ සිත අරියත් ආදී කාරණේ පහදී. සම්පසදාදී ඇති කල්ලි මේ භවයෙන් විදුසුන් නොවනි රහත් භවෝ පසක් කෙරේ. විඥානං චායතන සංඛ්‍යාත ආනින්ජයටෝ සමවදී. කාමි මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමාන වෙන. යම් කරුණකේ මහණන්ගේ උපතට නිසි විපාක විඥානෙ වේ නම් කුසල ආනීය ස්වභාවයට පැමිණියේ වන්නේ මහන්නේ මේ තුන්වෙනි ආනෙන්ජ සප්පාය ප්‍රතිපදාවයයි කියනු ලැබෙන. එතකොට මෙතන පෙන්නනවා කාරණා 8ක්. ඒ කියන්නේ කාමයේ කිව්වහම ditta ධම්මයි සම්පරායිකයි කියලා දෙකක් වෙනවා නේද? එතකොට ඒ වගේම කාම සංඥාවත් ditta ධම්මයි සම්පරායිකයි. රූපයත් රූප සංඥාවත් ditta ධම්මයි සම්පරායිකයි. එතකොට කාරණා 8ක්. ඒක බලලා පෙන්නනවා මෙතන මේව ඔක්කොම අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක අභිනන්දනා කරන්න වටින්නේ නැහැ. කියන්නේ නාබිනන්දති නාබිවදති නාජෝසායතිත්‍යති කියලා ගන්නවා. එතකොට ඒ කියන්නේ ඉතින් ඕගොල්ලන්ට තේරෙනව උතුණු ආකාසඤ්ඤායතනේ වේදනාව අපි අභිනන්දනා කරන්නේ නැහැ. එතන ඒ කියන්නේ ආකාසඤ්ඤායතන වේදනාව අනිත්‍යයි කියලා වැටහෙනවා නේද? අර චූලසුඤ්ඤතියද බැලුවේ. එතකොට එහෙම කළාම ඉතින් යාට පුළුවන් වෙනවා ඒ විඥානං ඡායතනෙට එහෙම යන්න. එතකොට ඒකත් ඕගොල්ලෝ දන්නෝ. ඊළඟට අපි බලමු ඊළඟ කාරණේ මහානේ නැවත අනිකක්ද කියන. ආර ශ්‍රාවකතුනි මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමියොත් පරලෝ යම් කාමියොත් එද්ද මෙලෝ යම් කාම සංඥාවොත් පරලෝ යම් කාම සංඥාවොත් එද්ද මෙලෝ යම් රූපයොත් එද්ද පරලෝ යම් රූපයොත් එද්ද මෙලෝ යම් රූප සංඥාවොත් එද්ද පරලෝ යම් රූප සංඥාවොත් එද්ද යම් කම්පානෝන ධාන සංඥාවොත් එද්ද යම් තැනක ඒ සියලු සංඥාව ඉතුරු නොවි නිරුද්ධ වෙත්ද යම් මේ ආකින්චන්නායතන සමාධියක් වේද්ද ඒ ශාන්තේ ඒ ප්‍රණීතේ මෙසේ පිළිපන්නා වූ බහුල කොට වාසය කරන්නා වූගේ සිත ආකින්චන්නායතන සමාධි හේතු වී සිත පහදී පැහැදීම ඇති කල්ලි මේ භවෙම ආකින්චන්නායතන සමාධියට හෝ පැමිණි ප්‍රඥාවෙන් හෝ මිදේ ශාරීරියාගේ විඳීමේ මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්ති ගෙන දෙන්නා විපාක විඥානි ආකින්චන්නායතන කුසල විඥානට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ මහන්නේ මේ පළමුවෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලබේ. දැන් බලන්න දැන් මේ අවස්ථාවේදී අපි අර මේ තුන්වෙනි ස්ලයිඩ් එකෙත් එක පොඩ්ඩක් බැලුවොත් ඔයගලන්ට පේනවා මෙතන මේ අභිජ්ජා ව්‍යාපාද සාරම් කියන එක තියෙනවා. දැන් අපි හිතමු එක මොහොතකට අපිට මේ අභිජ්ජාවයි ව්‍යාපාදයයි නැති කියලා. සාරම්භය විතරක් තියෙනවා නම් මොකද වෙන්නේ? සාරම්භයේ තියෙනවා නම් ඔයගලන්ට පේනවා මෙතනින් මේ යටින් කැරකෙනවා. දිට්ටි සල්ලියත් එක්ක මේ පැත්තෙන් කැරකිල්ලක් තියෙනවා. ඒක කැරකුණා නම් මෙතන මෝහ සල්ලෙන් අල්ලගෙන යක් කරකවනවා. ඒ කියන්නේ අභිජ්ජා ව්‍යාපාද නැති වුණත් සාරම්භය නිසා හරි මේක මේ කැරකීමක් ගමන් කිරීමක් ධාරාවක් ගැලීමක් කියන එක තියෙනවා. ඉතින් ඕක හරියට කල්පනා කරනවා නම් දැන් අපි උදාහරණයකට බැලුවොත් අපි හිතමු ඔන්න මේ මුදලාලි කෙනෙක් කඩයක් දාගෙන බොහොම සන්තෝෂෙන් ලාභ ලබාගෙන ඉන්නවා. ටිකක් කල් යනකොට තව ලොකු මුදලාලි කෙනෙක් ඇවිල්ලා එයාගේ අල්ලපු කඩේ හැටියට දානවා හොඳ ලොකු කඩයක්. බඩු අරටත් වඩා ලාභෙට දෙන්න. දැන් ඉතින් මෙයාගේ කඩේට මිනිස්සු එන්නේ නැහැ. දැන් මෙයා පරාදයි නේ. දැන් ඉතින් ඒ පාර එයා කල්පනා කරනවා මම ගිහිල්ලා ඉතින් සිල් ගන්නවා මම භාවනා කරනවා මම ඉතින් දැන් පරාදයි කියන කතාව. ඉතින් දැන් ඒ පාර එයා ධානයට යනවා. එයා සතුට වෙලා ඉන්නවා. දැන් කඩේ දාගෙන ඉන්නවා වගේ නේ මම බොහොම හොඳට ධානයට ගිහලා සැනසීම ඉන්නවා කියලා. පළවෙනි ධානයට ගිහිල්ලා ඉතින් එයා විතක්ක ਵਿਚාර සහිතව භාවිතා කරනවා. අන්න එතෙන්ට එනවා දෙවෙනි ධානයට ගියේ කියන. ඇවිල්ලා කියනවා මොකද්ද ඔයා ඔය කරන්නේ? ඔයා මේ විතක්ක ਵਿਚාර කර කරනේ ඔබ කරන්නේ. මම මේ ප්‍රීතිය සහගතව හොඳට ඉන්නවා. මම මේක විතක්කයක් ਵਿਚාරයක්වත් කරන්නේ නැහැ කියලා. දැන් ඒ පාර ආයෙත් පරාදයිනේ නේ. දැන් ඒ පාර එයා කොහොම හරි ඉගෙන ගන්නවා දෙවෙනි ධ්‍යානට යන්න. දෙවෙනි ධ්‍යානට ගිහිල්ලා එයා ඉන්නකොට ඔන්න තුන්වෙනි ධ්‍යානට ගිහින් එක්කෙනා එනවා. එයා කියනවා මොකද්ද මේ? ඔයවා වගේ නේ මම මේ මුළු මූණම සූකේ හැටියට දැනගෙන මම සූකේ සහගතව ඉන්නවා කියලා. ආයෙත් පරාදයි. ඒක ඉගෙන ගත්තාම එනවා හතරවෙනි ධ්‍යානට ගිහින් එක්කෙනා. එයාවිල්ලා කියනවා මොකද්ද ඔයා ඔය සූකේ ගන්නවා වැටෙන්නේ දුක්ඛයට නේ. මම මේ සූකේ දෙකයි දෙකම පහ කළා මම ඒ උපේක්ඛාවෙන් ඉන්න මම කොහොමවත් වැටෙන්නේ නැහැ කියලා. ආයි පරාදයි. එතකොට ওই විදිහට ගිහිල්ලා දැන් ආකාස සංඥායතෙන්ට ගියේ කෙනාවම ආපහු පරාද වුණා. ඔබ ගිහිල්ලා දැන් ඉතින් මෙයා යනවා විඤ්ඤාණංචායතෙට. එතනත් තියෙන වේදනාවක් නේද? දැන් එතකොට එයාට පේනවා මේ වේදනාවේ ගේම් එක දිනන්න බෑ. කොහොම කළත් පරාද වෙනවා. මෙතන කම්පිටිෂන් එකක් නේ සාරාම්භය කියන්නේ. කම්පිටිෂන් එකක් නේද? තරඟයක් නේ. එතකොට දැන් එහෙමනම් එයා කල්පනා කරනවා ඒතං සන්තං ඒතං පනීතං යදිදං ආකින්චන් ආයතනං මේවා සම්පූර්ණයෙන් නැතිවීමක් තියනවාද? ඒක හොඳයි කියලා. එතකොට අන්නේ විදිහට හිතීමෙන් එයාට පුළුවන් වෙනවා ඒ ආකින්චන් ආයතනෙ කියන එකට යන්න. එතකොට ඉතින් මෙතන මේ උද්දච්චයත් සම්බන්ධයි. ඉතින් ඒ උද්දච්චය කියන එක ඒක ඇති වෙලා තියෙන්නේ ඉතින් අර සුඛයි කියලා අරගෙන තියෙනවා. නමුත් අර හැම අවස්ථාවකම අර අපිට පේනවා මුදලාලි පරාද වුණා තියෙන්නේ දුක්ඛේ. දෙවෙනි ධ්‍යානට ගියා නේද? පරාද වීමනේ තියෙන්නේ නේද? ඒතර අපිට පවතිනවා කියලා හිතුවට මුදලාලි පවතින්න හම්බුන්නේ නැහැ. ධ්‍යානියත් ඒ විදිහයි. ඔය විදිහට තියෙනවා. එතකොට දැන් ඒකේ ඒ මෙන්න මේ ධර්මයේ තමයි ඉතින් අපි ටිකක් ගැඹුරට බලන්නේ. ඉතින් මෙතන මේ පෙන්වන්නේ මේ සංඥාව ලාභයක් කියලා එයා පවසන්නේ නැහැ. ඒ කියන්නේ වේදනාව සම්බන්ධයෙන් තියෙන සංඥාවන් ලාභයි කියලා ගන්නෙ නැතුව තමයි යාට ඒ ආකින්චන් ආයතනට එහෙම යන්න පුළුවන් කියලා තියෙන්නේ. එතකොට එහෙමනම් අපි මේක බලන්න අපි මේ හතරවෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ හතරවෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට පේනවා මේක ලකුණු කරලා තියෙනවා භවයද භෝගයද ඕකාරයේද අහංකාරයට පදට්ටානි කියලා. භවං භෝගං ඕකාරස් අහංකාරස්ස පදට්ටානං කියලා කියනවා. දැන් ඒක අපි ලකුණු කරලා තියෙනවා මෙතන මේ භෝගය කිව්වහම කවලින්කාර ආහාරය. භවය කියලා කිව්වහම වේදනාව කියන තැන ලකුණු කරලා තියෙනවා. එතකොට ඊළඟට ඕකාරය කියන එක කියන්නේ දැන් ඇති අපි තුන් ආකාස සංඥායතට ගියයි කියලා මේ වයින් කළා නේද? අන්න ඒක ඕකාරය කියලා ගන්න. රූප සංඥා ඉක්මවීම පස්සේ තියෙන එක. එතකොට මෙන්න මේ තුන් ධර්මයෙන්ම අහංකාරය තියෙනවා කියන එක පෙන්වනවා. දැන් බලන්න ඕගලන්ට පේනවා දැන් ඔයගලන්ට භෝගයන් තියෙනවා නම් දැන් ඔයගලන්ට බෙන්ස් කාර් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒ ලේන් එකේ කාටවත් බෙන්ස් කාර් එකක් නැහැ. ආ මේ බෙන්ස් කාර් එකක් තියෙන්නේ මේ මහත්තයාට විතරයි. එතකොට ඒක අහංකාරයක් තියෙනවා නේ. දැන් බලන්න ලේන් එකේ ඔක්කොලාටම තියෙන බෙන්ස් නම් අහංකාර වෙන්න දෙයක් තියෙනවද? ඒ කියන්නේ සමානතාවයේ අසමානතාවය. ඒක නිසා ඔයගලන්ට පේනවා අසමානතාවයෙන් ඉනි කිරිටි කියන එකෙන් අහංකාරය ඇති වෙලා තියෙනවා. ඒ වගේම භවය නිසාත් අපිට අහංකාරය ඇති වෙනවා. දැන් අවුරුදු 16ක ගෑනු ළමෙක් අපි හිතමු ලස්සනයි කියලා. එතකොට ඒ ළමයා ලස්සන නම් එයා අහංකාරයි නේද? දැන් බලන්න ලේන් එකේ ඉන්න ඔක්කොම ගෑනු ළමයි ඒ වගේම ලස්සන නම් අහංකාර වෙන්න බෑනේ. එහෙමනම් අසමානතාවය නිසා තමයි ඒකක් තියෙන්නේ නේද? එතකොට ඒකිනුත් අපි අහංකාර වෙනවා. ඒ වගේම තමයි ඉතින් අපි කෙනෙක් අපි හිතමු ආකාස සංඥායතෙන්ට යනවා. එයා ගිහිල්ලා හොඳට උදන් අඳනවා මම මෙහෙම හොඳට හිටියා කියලා. තව එක්කෙනෙක් කියනවා අනේ මං දැන් අවුරුදු 4ක් භාවනා කළා මට මොහොතකට ඕක යන්න බැරි වුණා කියලා. එතකොට ඒකටත් අහංකාරය වෙනවා නේද? හැමෝම ආකාස සංඥායතන යන් ඉන්නේ. ඒකටත් අහංකාරයක් නැහැ. එහෙමනම් අපිට පේනවා මේ භවයෙන් භෝගයෙන් ඕකාරයෙන් මේ තුන් ධර්මයෙන්ම අපිට අහංකාරය ආසන්න කාරණේ වෙනවා කියලා. ඉතින් මේක පෙන්නනවා මේ ධම්මේසු උපගමන ලක්ෂණ අත්ත සංඥා කියලා. ඒ කියන්නේ දැන් උතන මේ අත්ත සංඥාව ධර්මයේ ධර්මวิශේ කියන්නේ සංඥා චේතන. ඒව දැඩීව ගැනීම ලක්ෂණ කොට තමයි තියෙන්නේ. ඉතින් ඒක ඊට අහංකාරය පදට්ටාන වෙනවා. දැන් බලන්න ඔය අවුරුද්දාසේ ගෑන ළමගේ කතාව. දැන් ඒ ළමයා ලස්සන නම් දැන් අහංකාර වෙලා නම් ඉන්නේ. දැන් එයා කල්පනා කරනවා කොහොමද මම මේ ලස්සන වෙලා තියෙන්නේ? මං අතීතයේ දන් දීලා හොඳ වැඩ කරලා නේ. දැන් මොකද කරන්නේ? දැන් ආපහු මේ ලස්සන වෙන්න නම් ආපහු ඒකට යන්න. දන් දෙනවා. ඒ වගේ කාරණා කරනවා. එතකොට අරකට බල්ලා අර කණු වටේ කරගෙනවා වගේ තමයි දැන්. තමන් ලස්සන වුණේ යම් කිසි කුසලයක් කරලා නම් අපි ආපහු ඒ කුසලයට යනවා කියන එක තියෙනවා. එතකොට ආපහු ගැලවිල්ලක් නැහැ. එතකොට දැන් ඉතින් එහෙනම් දැන් ওই අහංකාරයෙන් අපිට ඒ අත්ත් සංඥාව කියන එක අපිට ඇති වෙනවා. මේ පිටකෝපදේශයේ පෙන්නනවා මේ සිංහල පොතේ පිටු 132 ඒක පෙන්වන පුරුෂ ඉන්ද්‍රයන්ත ස්ත්‍රී ඉන්ද්‍රයන්ත තණ්හා පදට්ටානම් කියලා. ඒ කියන්නේ ස්ත්‍රී ඉන්ද්‍රිය සහ පුරුෂ ඉන්ද්‍රිය තණ්හාවට ආසන්න කාරණේ වෙනවා. පිරිමියෙක් නම් ගැහැණිය හා සම්බන්ධ වූ දෙයක් ඇත. මෙසේ අභ්‍යන්තරයේ ඇලේ. මේ අහංකාරය. ඒ කියන්නේ අජ්ජත්තං සාරජ්ජති කියලා කියනවා. මෙසේ රාග සහිත වූයේ බාහිර වූ දේ සොයයි. මේ මමංකාරය. මෙසේම ස්ත්‍රී සම්බන්ධයෙන් සිටිය යුතුයි කියලා කියනවා. ඒ කියන්නේ දැන් අපි කිව්වේ පුරුෂේ කාන්තාවක් දැස බලන්නේ මම පුරුෂයා කියලා මාන්නය කටවගෙන. පුරුෂයා පුරුෂයා දැස බලන්නේ එක විදිහකට. අන්න බලන්න අතන තියෙන්නේ මොකද්ද වෙනස? පුරුෂයා පුරුෂයාට සමානයි. පේනවද? අන්න කාන්තාවත් එක්ක ගත්තාම අන්න ඉනීක්විලිටි එකක් අපි හදාගත්ත එකක් තමයි. ඉනීක්විලිටි එකක් තියෙනවා. එතකොට ඒක නිසා තමයි අන්න අහංකාර කතාව අපිට ඇති වෙන්නේ. ඒ කියන්නේ අර භවයේ භෝගී කතාව අපි පෙන්නා දුන්නේ නේ. එතකොට දැන් කාන්තාව පුරුෂයා දෙස බලන්නේ මම කාන්තාව කියලා මාන්නයක් අටවගෙන. කාන්තාව කාන්තාව දෙස බලන්නේ තවත් විදිහකට. ඉතින් අපි ඔක පැහැදිලි කරලා දුන්නා. ඒ ඔවා පොඩි කාලෙම තමයි අපිට ඇතුණේ කියලා නේද? අපි දන්නේම නැති කාලේ උතුම් ඔයගේ අදහස් ඇති වෙලා තියෙන අර මංගු පේර ගහකට ළමෙක් එහෙම නැගලා. ඉතින් ඔහොම වෙලා ඒ ළමයා ලොකු වෙලා ඊට පස්සේ ඉතින් අර ගෙදෙට්ට එනකොට තනකොළ එහෙම දැකලා කල්පනා කරන්නේ මේව මට තමයි පුළුවන් අපේ නෝනට නම් ලෝන් මූවින්ම. නෝන කල්පනා කරනවා මට තමයි මේ ඌයන වැඩ පුළුවන් අපේ මහත්තයාට සම්බෝලයක්වත් හදා ගන්න බෑ කියලා නේද? ඔය විදිහට ඉතින් ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග නිසා ඒ පුරුෂයා කාන්තාව දෙස බලන්නේ මම පුරුෂයා කියලා මාන්නයක් අටවගෙන. කාන්තාව පුරුෂයා දෙස බලන්නේ මම කාන්තාව කියලා මාන්නයක් අටවගෙන. ඒක පොඩි කාරණාවක් නෙමෙයි. ඒක බොහොම ගැඹුරුයි ওই කතාව බැලුවාම. එතකොට දැන් මොනේ මොකද්ද දැන් ඉතින් මම පුරුෂයා කියලා දැන් මේ පුද්ගලයා කාන්තාව දෙස බලනවා කියන්නේ ඉතින් එයා අර බාහිර උදේ හොයනවා. දැන් එයාගේ බලනවා ලස්සන කාන්තාව, ලස්සන පුරුෂයෝ කියලා නේද? අන්න ඒ වගේ එක බැලීම කියන එක තියෙනවා. ඉතින් ඕගලන්ට මතකනේ බාහිර වස්තුන්ගේ පරිග්‍රහය. ඒකෙන් අපිට ඇති වෙනවා කියලා මමංකාරයක් නේද? අර ඒක අපි ඉගෙන ගත්තානේ මේ ඩයග්‍රෑම් එකේ. වේදනා, තණ්හා, පරිග්‍රහ, පරිග්‍රහය මමංකාරය, මමංකාරේ සුඛ සංඥාව. ඒකෙන් අර ස්පර්ශයටම යනවා කියලා අපි ඉගෙන ගත්තා නේද? කලින් දවස් හතරේ වැඩසටහනේ. ඉතින් දැන් එහෙනම් අපිට ගැළවිල්ලක් නැහැ. දැන් තමන් අහංකාර වුණා. අහංකාරය නිසා දැන් ඉතින් කාන්තාව දිහා බලනවා, ළමයි මේ පුරුෂෝ දිහා බලනවා. ඒක නිසා අන්න බාහිර වස්තුන්ගේ පරිග්‍රහය දැන් මමංකාරය. එහෙනම් මේකෙද පෙන්වන්නේ මොකද්ද? මේ අහංකාරය නිසා මමංකාරය වෙන විදිහ කියන එක පෙන්වනවා. ඉතින් මමංකාරය නැත්තම් මේ හත්වෙනි ධානයෙම ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. අපි හත්වෙනි ධානය ගැන කතා කරේ නේද? එතකොට මේ අර වේදනාවක් දැන් අර කාන්තාව දිහා බලලා හරි ඉතින් ඒකේ සුඛයි කියලා මතකද? අර දිට්ඨියන්සෙන් පෙන්නේ රූපේ දිහා බලලා සුඛයි කියලා. එතකොට ඒක අත්හා කරගෙන මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ වේදනාව. එතකොට දැන් අපි ඉස්සෙල්ලා පෙන්නවා දිනන්න බෑ කියලා තීරුම් ගත්තාමත් අදහරණය. ඉතින් මේක අපි තව චුට්ටක් ගැඹුරට පෙන්නනවා මේ කතාව යන විදිය. එතකොට දැන් මෙතන ඕගලන්ට පේනවා මේ 1යි 2යි 3යි කියලා දාලා තියෙනවා. දෙක තියෙන සංඥාව පැත්තෙන් නේද ඇවිල්ලා තියෙන්නේ. එතකොට 3 බල ඇවිල්ලා තියෙන්නේ ඕකාරයට. ඒ කියන්නේ ආකාස සංඥා ඇතුළේ. පොඩ්ඩක් ඒක මතක තියාගන්න පුළුවන්. හොඳයි අපි හිතමු මේ මිනිසෙක් මේ කබලින්කාර ආහාරයේ තියෙන තැනින් ලණුවක් දාලා සංඥා චේතනා උඩින් ඇවිල්ලා මෙතන පල්ලෙහා ඉඳන් නිකන් අදිනවා වාගේ. එතකොට මොකද වෙන්නේ? මේක නිකන් පෙරලෙනවා නේ. ඒ කියන්නේ අංශ කණුවක මේක කැරකිනවා කියන එක. අන්න ඒක කැරකුණායින් පස්සේ ඔන්න ඕගලන්ට එනවා මේ පස්වෙනි ස්ලයිඩ් එක. එතකොට මේක ඕගලන්ට පේනවා දැන් අර සුඛය කියන කතාව අර වේදනාව නෙකින් දැන් වේදනාව පරාමාස ගත වෙලා කියලා හිතන්නකෝ. එතකොට දැන් එතකොට ඒක තමයි අපි අර දෙක කියලා දාලා තිබිච්ච එක නේද? අන්න එතනින් අපි ඉර ගහලා තිනවා මෙතන දෙකයි කියලා ඉදන් සත්‍යයට. ඊළඟට අර එක අවිද්‍යාවට. එතකොට ඊළඟ පස්සේ ඒ කියන්නේ අර මේ භෝගය නේද? කබලින්කාර ආහාරය තිබිච්ච. ඊළඟට මෙතන 1.3 මෝහය වෙන්නේ අර ආකාස සංඥායතනිය වාගේ වෝකාරයට කියන තැනට. ඉතින් මේකේ උඩ ඔයගලන්ට පේනවා මේ වාක්‍යයක් ලියලා තියෙනවා. පානාතිපාතේ නිසා දේශේ. දේශේ නිසා පානාතිපාතේ. දැන් බලන්න මෙතන මේ අපි පානාතිපාතේ ලකුණු කරලා තියෙනවා. ඒ වගේම අදත්තා දානේ ලකුණු කරලා තියෙනවා. මේකෙන් වෙන්නේ මොකද්ද? මේක මේ ඩයග්‍රෑම් එක කියන එක ඇකිලෙන. අර රෙදි දාන බෝල කූඩුව අකුලන්න පුළුවන් නේ. මේ අරහටත් පුළුවන් මුඩිනුත් පුළුවන් නේද? අන්න ඒ වාගේ. දැන් පානාතිපාතේ කරාම ඕගොල්ලෝ දන්නෝ අප කුකුල මැරුවනම් මස් ටිකක් ගත්තා. ඒ කියන්නේ අදත්තා දානයක් කළා. එහෙනම් අපිට වෙනවා මේක මේ පැත්තට ඇකිලීමක්. ඒ කියන්නේ අවිද්‍යාව ඉඳන් 1.3 මෝහයේ තින් තනින් තියලා චප්ප කලාවක්. ඊළඟට ආපහු මේ තව පැත්තකට චප්ප වීමක් කියන එක අපි බලනවා. දැන් අදත්තා දානි නිසා ලෝභය, ලෝභය නිසා අදත්තා දානි. ඒ වගේම ඕගොල්ලෝ දන්නෝ කාමයේ වරදවා හැසිරීම. ඒක නිසා මෝහය, මෝහය නිසා කාමයේ වරදවා හැසිරීම. එතකොට එන්න අපි අදත්තා දානි මේ පානාතිපාතේ කාමයේ වරදවා හැසිරීම ලකුණු කරලා තිනු. මේ පැත්තෙන් අපි දේශය. වෙනවද? පානාතිපාතේ නිසා දේශය, දේශය නිසා පානාතිපාතේ. ඒ වගේම අදත්තා දානි නිසා ලෝභය, ලෝභය නිසා අදත්තා දානි. ඉතින් මැද්දෙලා ඉන්නේ අර මෝහ කතාවත් එක්ක එනවා. දැන් ඕගලන්ට පේනවා මෙතන මේ වාක්‍ය තුනක් ලියලා තියෙනවා. ඒකේ පෙන්වන්නේ මෙන්න මේ මේ ලයින් එක. මේ ලයින් එකේ මොකද්ද පෙන්වන්නේ? පෙර වූ මෝහය. 1.3 තියෙන එතනින් පටන් ගන්නවා. වම් පැත්තට ආව දේශ සහිත ජීවත් වීම, දකුණට ගියාම පානාති පාතිය කියන එක. ඒක තමයි මෙතන මේ ට්‍රාන්ස්ලේට් කරලා අපි දාලා තියෙන්නේ. ඊළඟට ආපහු දැන් ඉතින් මෙතන මෙතන මේ දේශ සහිත ජීවත් වෙනවා. ඒ කියන්නේ මොකද්ද දේශ සහිත ජීවත් වෙනවා කියන්නේ? ඒ කියන්නේ රෝගී සංඥාව මගේ කියලා ගන්නවා. අපි හිතනවා මේ ආකාස සංඥායතන සංඥාවෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා නේද? අන්න ඒ කතාවනේ ඔය තියෙන්නේ. එතකොට ඒකෙන් ජීවත් වෙන්න බෑ. ඊළඟට ආපහු පෙන්නනවා දැන් අවිද්‍යාව අපි ඊළඟ උඩ ලයින් එකේ පටන් ගන්නවා. දැන් අවිද්‍යාව වම් පැත්තට ආව ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානි. ඕක නේද අපි කරන්නේ? ඒ කියන්නේ රැකියාවක් කරලා මුදල් උපයාගෙන ජීවත් වෙනවා කියන එක. ඒක තමයි දැන් අවිද්‍යාව අපේ. එතකොට මේක හොඳට බලන්න. ඊළඟට ආපහු පෙන්නනවා කාමී සුමිච්ඡාචාරය. එතකොට කාම සංඥාව දැන් මෙතන අපි අර සුඛයි කියලා හැම අරගෙන අපි තිනවනේ සංඥාවක් නේද? එතකොට කාම සංඥාව එහි ඇලීම අබිනිවේෂය. ඒක තමයි මේ තුන්වෙනි ලයින් එකේ ලියලා තියෙන්නේ. එතකොට දැන් මේක පෙන්නන්නේ මේ තුන් ධර්මයන්ගින්ම මේ පරාමාස කාය ග්‍රන්ථය ඉදන් සත්‍යාබිනිවේෂ කාය ග්‍රන්ථයට ඇදෙනවා. ඒක තමයි මේ කියලා තියෙන්නේ අබිනිවේෂයද අවිද්‍යාවද මෝහයද. ඉදන් සත්‍යාබිනිවේෂ කාය ග්‍රන්ථය තුළට ඇදිලා එනවා. ඒ කියන්නේ පරාමාසය ඉදන් සත්‍යාප නිර්කාරයට ඇදෙන්නේ වර්තමාන මොහොතේදී තණ්හාව මගින්. අතීතය ගැන සිතන්නේ අනාගතය ගැන නොසිතයි. මේ මොහොතේදී අහංකාරයයි මමංකාරය දෙන්නම එකට එකතු වෙලා තියෙනවා. ඒතකොට මේ මොහොතේදී පෙර අවිද්‍යාව සහ පසුව මෝහය යන දෙදෙනාම එකයි. ඒතකොට මේක මේ පෙන්වන්නේ මේක මේ පරාමාසය ඉදන් සත්‍යයට ඇදෙන ඒක බොහොම වැදගත් ඒක තේරුම් ගන්නවා කියන එක. මෙන්න මේ කාරණා තුන නිසා. දැන් හිතන්නකෝ බලන්න. ඉදන් සත්‍යයේ ඇතුලේ මිනිසෙක් ඉන්නවනම් දැන් මෙතන මේ කබලින් මේ පරාමාසයට ලණුවක් ඇදලා අවිද්‍යාව කියන පූලිය ළඟින් දාලා අර නිදේ වතුර අදින්නේ නේද? ආන්නේ වගේ දැන් මෙයා මේක ඇතුලේ ඉඳන් අදිනවා. ඇද්දාම මොකද වෙන්නේ? මේ පරාමාසයේ අවිද්‍යාව ඇතර ලණුව පොඩ පොඩ කෙටි වෙනවා. මේක ඇදිලා එනවා ඉදන් සත්‍යයට. ඒ ක්‍රමයට පේනවා නේද? සරලව ගන්නකො. එතකොට ඊළඟට ආපහු ගත්තාම ඕගලන්ට මතකයි අර මෝහජ පරිදාහය. ඒකෙදි ලොකුවට ලණුවක් යනවනේ. මුළු ඔක්කොම හරාගන්න ලෝභ දෝෂ මොහේකේ අපි ඉගෙන ගත්තේ නේද? මේ ඔක්කොම කාරණා හැටියට ගිහිල්ලා අවිද්‍යාවත් එක්ක මෙහෙම පල්ලෙහාට එනවා. එතකොට ඒකෙදි තේනම් මේ ලණුව පොඩි කරන්න අදින්න අදින්න වම් පැත්තේ තියෙන ඔක්කොම ධර්මයන් ටික ඇදිලා එනවා. ඒ කියන්නේ පරාමාසයත් ඉදන් සත්‍යයට ඇදෙනවා කියන එක තියෙනවා. ඉතින් අභිනවේශය නම් ඉතින් ඕගොල්ලෝ සංස්කාරවලට ඇලිලානේ තියෙන්නේ. ඒක නිසා ඉතින් මෙතන හරියට රබර් පටියක් දාලා ඇද්දා වගේ ගලින්ම ඉදන් සත්‍යයට ඇදිලා යනවා කියන එක පේනවා. ඒතකොට මේ විදිහට සරල අර්ථයෙන් Tamanට වැටහිමක් කියන එක තියෙනවා. ඉතින් මේක මොකද්ද මේ පාර? මේක තමයි විඥානාහාර පාර නේද? මෙතන හිතන්නකෝ අවිද්‍යා යෝගය කියලා. මෙතන හිතන්නකෝ 1.3 ගුවාම අවිද්‍යා ආශ්‍රවය. මැද්දේ තියෙන ඉදන් සත්‍යය කියන එක. එතකොට විඥාන ආහාර පාරේක මතක තියෙනවා. දැන් මේ මොකද්ද මේ අපි මේ කියන්නේ? ඒ කියන්නේ ඔන්න කවුරු හරි මිනිස්සෙක් දැක්ක ගම ඒ මිනිස්යාගේ හුලම් පාරවත් ඕගලන්ට වැදුනේ නැහැ. ඕගොල්ලෝ එකපාරටම සුබයි කියලා එයා හරි ලස්සනයි කියලා ගන්නවා. අර මිනිස්සේ බඩට කණ්ඩ දීලා හරි මොනවා හරි වෙලා එහෙමනම් තව කමන්නේ. මේක එහෙමනේ හුලම් පාරවත් වදින්න නැතු එකපාරට ගන්නවා. අර බල්ලා මස් කට්ට දාපු ගම එකපාරට ගත්තා. එතකොට ඒ කියන්නේ පරාමාස කාය ග්‍රන්ථය ඉදන් සත්‍යයට ඇදිලා ආවා. දැන් බලන්න මේකෙ පෙන්නනවා අපි මේක සිද්ධ වෙන්නේ මේ මොහ වර්තමාන මොහොතේදී ප්‍රසන්ට් මොමන්ට් එකේදී අපි අතීතය ගැන හිතන්නේ අනාගතය ගැන හිතන්නෙත් නැහැ කියලා. දැන් ඕගලන්ට මොනවා හරි කෑමක් හරි හම්බ වුණා නම් අන්න කාපු කන්න දීපු නිසා හරි අර බල්ලවත් නැකුටවත් වනන්නේ නේද කන්න දුන්නයි කියලා. එතකොට ඒක නිසා Tamanට වෙනවා. එතකොට එහෙමනම් යමක් ලැබුණා. අන්න එතෙන්දී අපිට එනවා අතීතයි අනාගතයි කියන කතාව එනවා. මේක මොකක්වත් වෙන්නේ නැතුවනේ. අරක මිනිසෙක් කිසිම දෙයක් දෙන්නේ නැතුව එක පාටම ඇදිලා යනවා. මෙන්න මේ තුන් ධර්මයේ නිසා මේක වෙනවා. කියන එක හොඳට බලමු. ඉතින් මේකෙ පෙන්නනවා පෙර අවිද්‍යාවයි පසු මොහය දෙදෙනාම එකයි. බලන්න මේ දෙක අතරට මොකද්ද තියෙන්නේ? අර මිනිස්සයාගේ මොකක්වත් හම්බුනේ නැත්තම් තමන්ගේ ඉදන් සත්‍යයේ ඇතුලේ දෙයක් නැහැ නේ. මේ අවිද්‍යාවේ තිබිච්ච එකම තමයි මෝහෙට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ධර්මයේ මේ තුන් ධර්මයන්ගෙන් මේක ඇදෙනවා කියලා මේ වාක්‍ය තුන හොඳට සිහි කළා. තමන් කල්පනා කරනවා ඕගොල්ලන්ගේ අර සතර ආහාර දුක්ඛේ භාවනාවේ අවබෝධයන් තියෙනවානේ. ඒකත් එක්ක කල්පනා කරනවා මේ තුන් ධර්මයන්ගෙන් මේක ඇදෙනවා නේද? ඉතින් අවිද්‍යාව නිසා නම් ඉදන් සත්‍යයට යනවා කියන එක කොහොමද දැනෙනවානේ? ඒ ඉතින් අපි සතර ආහාර දුක්ඛේ විඥාන ආහාර පාර. ඒතර මෙතන අර ලෝභ දෝෂ මෝහයේ බෙල්ට් එක දාලා ඇද්දා වගේ මෝහයත් එක්ක කල්පනා කරන්න. ඕගොල්ලෝ දන්නවනේ දැන් අපි පෙන්නවා ටිකකට ඉස්සෙල්ලා අපි අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාශ්‍රයට යනවා. මම පිරිමියා කියාගෙන කාන්තාව දෙස බලනවා කිවේ. ඔය අවිද්‍යාශ්‍රයෙන් ඉඳන් කාමාශ්‍රයට යනවා කියන එක නේද සරලාර්ථයෙන් පැහැදිලි කළේ. ගිහිල්ලා රූපයන් ස්පර්ශ කරලා ඊට පස්සේ විඥාණය කදා ගන්නවා. ඉතින් ආපහු හැදෙනවා. එතකොට එහෙමනම් අන්න අපිට පේනවා මේ විදිහට මෝහය නිසා එකක් ඇති වෙනවා. අවිද්‍යා යෝගයෙන් මේක හැදෙනවා. ඉතින් අභිනිවේසය අපි සංස්කාරවට ඇලෙනවා නම් තියෙන රබර් බටිය දැම්ම වගේ එකපාරටම ඉදන් සත්‍යයට ඇදෙනවා. එහෙනම් මේ තුන් ධර්මයේම ඇදෙනවා කියන එක හොඳට හිතන්න. මේක තමයි මේ ෆන්ඩමෙන්ටල් බ්ලොක් එකක් මේ පෙන්නන්නේ. අපේ මේ විඥාන ධාරාව කොහොමද මේ එකපාරටම සැල්ලා යන්නේ? මිනිස්සේ දැක්ක ගමන් කෑමක් දැක්ක ගමන් කොහොමද එකපාරටම වෙන්නේ කියන එකයි පෙන්නන්නේ. එතකොට දැන් මෙතන ඕගලන්ට පේනවා මෙතන ලියලා තියෙනවා මේ අහංකාරයයි මමයි කාරයකට එකතු වෙලා කියලා. ඒක අපි ඉස්සෙල්ලා පිළිවන්නේ අර කුක්කුච්චිය ඇතුළේ එකතු වෙලා ඉන්නවා කියලා නේද? අන්න ඒක සඳහා තමයි අපි ඒක බැලුවේ. දැන් ওই අහංකාරය මමංකාරයයි එකට එකව වුණාම මේ ඉදන් සත්‍යයත් පරාමාසයට ඇදෙනවා. හැබැයි ඒකේ වෙනස මොකද්ද? ප්‍රසන් මූමන්ට් එක නෙමෙයි. ඒ කියන්නේ කෑමක් අරගෙන කාලා තමන් ඊට පස්සේ මේක රසයි කියලා ඉදන් සත්‍යයෙන් එහෙම අනුමත කරන්නේ. ඉදන් සත්‍යයෙන් අනුමත කළායින් පස්සේ අන්න ඒක ඇදෙනවා පරාමාසයට. මේක හරියට නිකන් මැෂින් එකක් වගේ නේද? පරාමාසයේ තියෙන ඉදන් සත්‍යයට ඇදුණා ප්‍රසන් මූමන්ට් එක. ඊට පස්සේ දැන් ඉදන් සත්‍යයක අනුමත කළා ආපහු දෙනවා පරාමාසයට. මේක හරි ඔයා ගන්න. ඊට පස්සෙත් ආවහම ගන්න කියලා ස්ටෑම්ප් කරලා දුන්නා වගේ. ඕක තමයි අපේ ජීවිතය. ඕක තමයි අපිට සිද්ධ වෙන්නේ. ඉතින් මේක තමයි ඔයගොල්ලෝ හොඳට ඔයගොල්ලන්ගේ ප්‍රධාන භාවනාව හැටියට ඉන්නේ මේක. දැන් බලන්න මේකේ 4යි 5යි 6යි තියෙනවා නේද? දැන් ඒක තියෙන පැත්ත බලන්න මේ පහ කාමයේ වරදවා ඇසිරීමට එහෙම එතන ලකුණු කරලා තියෙන්නේ. දැන් අපි එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. 6 වෙනි ස්ලයිඩ් එකට. ඉතින් මේක මේ ආයතන තුනේ භාවනාවේ කොටසක් මේ පෙන්වා දීලා තියෙන්නේ. මේක මේ ඕගලන්ට පුරුදු දෙයක් තියෙනවා. කාම විතක්කේ තියෙනවා නම් ව්‍යාපාද විතක්කේ තියෙනවා. ව්‍යාපාද විතක්කෙන් විහිංසා විතක්කේ තියෙනවා. එතකොට අර ඉස්සෙල්ල බලපු 4 5 6 මෙතන ආපහු ලකුණු කරලා තියෙනවා. කාම විතක්කෙන් කාමිය වරදවා ඇසිරීම කියන එක. ඉතින් කෙනෙක් අහන දේ තමයි කාම විතක්කයක් තිබිච්ච පළියට මං හැමදාම කාමිය වරදවා ඇසිරෙනවද නේද? අපි එකපාරක් හරි අපි කරලා තිනවනේ මව කුසට යන අවස්ථාව. එතකොට කාමිය වරදවා ඇසිරීම නිසා මෝහය, ඒකෙන් අපිට ඇති වෙන විහිංසා විතක්කය. එතකොට මේ 4යි 5යි 6යි අනිත් පැත්තට, ඒ කියන්නේ අපි අංශ කණුවකින් කරකෙව්වොත් එහෙම ඔයගලන්ට පේනවා අපි අර ඉස්සෙල්ල පිටුවේ 4 5 6ට තමයි එන්නේ නේද? මේක කරකෝල තමයි අනිත් පැත්තට මෙතන ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් අපි මේකට එක්කහුවෙච්ච අවස්ථාවක් පෙන්නනවා. දැන් අවිද්‍යාවයි චේතනාවයි දෙන්න එකට එකතු වෙලා තියෙනවා. අවිද්‍යාව තියෙන වම් පැත්තේ නේද? ඒක දැන් ඇවිල්ලා චේතනාවත් එකට එකතු වෙනවා. දැන් අර ඉදන් සත්‍යයේ පරාමාසයයි දෙන්නත් එකට එකතු වෙලා. අපි කියන්නේ පරාමාස ඉදන් සත්‍යයටද ඉදන් සත්‍යයේ පරාමාසයට ඇදෙනවා. දැන් මෙතන වම් පැත්තට ඇවිල්ලා තියෙන දකුණින් ඉඳන් ඉදන් සත්‍ය පරාමාසයට ඇවිල්ලා. එතකොට දකුණු පැත්තෙන් තියෙන කාම සංඥාව. ඉතින් මේ කාම සංඥාව දැන් උද්දච්චයත් එක්ක එහෙම සම්බන්ධයි. මේ පැත්තේ මේ මතකද අපි ඉගෙන ගත්තා. කාම සංඥාව තමයි උද්දච්චයට හේතු වෙන්නේ නේද? එතකොට අපි යන්නේ කොහටද? බයෙන් අගතියට. ඉතින් ඒක තමයි මෙතන මේ පෙන්වා දීලා තියෙන මහන්නේ කාමයෝ අනිත්‍ය හිස්සේ. විනාශවන්නා විනාශන ස්වභාවයත් මේ මායාවකින් කරන ලද්දක් කියන්නේ. බාලයාගේ වචනයකින් සිදුවක් කියන්නේ අනිච්චා භික්කවේ කාම තුච්චා මුසා මෝස ධම්මා මයා කතමේතම් භික්කවේ බාල ලාපන. මේ කාම සංඥාව නිසා ඇති වෙන්නේ මොකක්ද අපිට? දෝමනස්සය පමණයි. මේ වේදනාව දෝමනස්ස සාගතයි. ඒකට අරක ගිහිල්ලා ආපහු ආව අනුමත කළා හොඳයි කියලා ගත්තා තමයි අපිට උත්තරේ තියෙන්නේ. අපි දෝමනස්ස ස්වභාවය. ඒකට මේ හැම කාම සංඥාවකින්ම අපිට ඇති වෙන්නේ ඕකයි. එතකොට ඒක හොඳට වටහා ගන්න මේ අපේ ජීවිතේ එහෙමනම් ඔච්චර තමයි තියෙන්නේ කියන එක. දෝමනස්සේ කියන්නේ දුකක් නේ නේද? එතකොට මම කිව්වා ඔයගොල්ලන්ගේ භාව ප්‍රධාන භාවනාව හැටියට ගන්න මෙන්න මේ පස්වෙනි ස්ලයිඩ් එකයි කියන එක. එතකොට අපි එහෙමනම් ආපහු මේ සූත්‍රයට යමු. ඒකේ පෙන්නනවා මහණෙනි නැවත අනිකක්ද කියන්නේ. ආර්ය ශ්‍රාවකතෙම ආරයන්ට පැමිණියහෝ වෘක්ෂ මූලයට පැමිණියහෝ ශුන්‍යාගාරයට පැමිණියහෝ මෙසේ කල්පනා කරයි. මේ මම යන දෙනකින් හෝ මගේ යන දෙයකින් හෝ ශුන්‍ය වේ. මෙසේ පිළිපන්නා ඔය බහුල කොට වාසය කරන්නා ඔබේ සිත ආකින්චන්නායතන සමාධි හේතුයි පහදී. පැහැදීම ඇති කල්ලි මේ භවයේ ආකින්චන්නායතන සමාධියට හෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයාගේ බිඳීමේ මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්ති සිදුවන විපාක විඥානේ කුසල විඥාණයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ මහන්නේ මේ දෙවිනී ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලදී. ඉතින් මේක අපි කලිනුත් සාකච්ඡා කරලා තිනෝ ওই දවස් හතරේ වැඩසටහනේදී මතකද ඕගොල්ලෝ ගත්තා ඔය අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයටපත් වෙනවන මගේ කියලා ගන්න වටිනවද? එතෙන්දී ශුන්්‍යතාවයට ආවනේ නේද? සීල සූත්‍ර එහෙම කළේ. ඉතින් මේක තමයි මේ පෙන්වන්නේ ශුන්‍ය මිදං අත්තේනවා අත්තනියේනවා. එතකොට මේ මමයි මගේ කියන කතාවෙන් සම්පූර්ණේ ශුන්‍යයි. මතකද අපි ඔක පැහැදිලි කරා? කෙනෙක් ගයක් හදනවා කිව්වා. එතකොට අර යවුලුවන්ලා යනවා අවුරුද්දක ගිහිල්ලා ආන කෝගේ කියලා. ගඩලක්වත් තියලා නැත්තම් පෙන්වන්න දෙයක් නැහැ නේද? අර උළු වෙන්නේ තිබුණේ අරක. එතකොට මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ඒවායින් යමක් නිරූපණය වෙනකොට අන්න මම කියලා කතාවක් කෙනෙකුට එනවා නේද? එතකොට මේකෙ පෙන්වන්නේ ගඩලක්වත් තිබ්බේ නැත්තම් ඒකෙන් ප්‍රමාණ වීමක් නැහැ. ඒක නිසා පෙන්වීමක් නැහැ. එතකොට ඒක ශුන්‍ය නම් ශුන්‍යතාවය නිසා අනත්තතාවයකට පැමිණීමක් තියෙනවා. ඉතින් ඒක ඒ ප්‍රඥා ඩයග්‍රෑම් එක ඔයගොල්ලෝ එක කරලා තියෙනවා. ඊළඟට පෙන්නනවා මහණෙනි නැවත අනිකක්ද කියමි. ආර්ය ශ්‍රාවකතුමෝ මෙසේ කල්පනා කරයි. කිසි තැනක මම යන කිසිවෙක් නැත. කිසිවෙකුගේ මම යන කිසිවක්ද නැත. නොබ යන කිසිවක්ද නොබගේ මම යන කිසිවක්ද නැත. මෙසේ පිළිපන්නා වේල් බහුල කොට වාසය කරන්නා ඔහුගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුවේ පහදී. පැහැදීම ඇති කල්ලි මේ භවයේම ආකින්චන්නායතන සමාධියට හෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයාගේ බිඳීමේ මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ ඉපදීම සිදුවන්නා වූ විපාක විඥානේ කුසල විඥාණයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහන්න මේ තුන්වෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලබේ. එතකොට මේක පෙන්නනවා ඒ කියන්නේ මම කියලා කිසිවෙකුත් නැ මගේ කියලා කියා කතාවකුත් නැ නුඹ යන කිසිවෙකුත් නැහැයි කියලා කියනවා. මේ කියන්නේ මොකද්ද? මේ තමා සකස් කළොත් පමණයි තමා පවතිනවා කියන එක තියෙනවා. රාගය නිසා සකස් කිරීමයි කියලා එක දැනගන්නවා. ඒක හරියට අර වේව් එකක් නේද? එතකොට අර නූලක්කට හරිය අපි අරගෙන පිම්බොත්ින් එහෙම වේව් එක වාගේ හැදෙන්නේ නේද? එතකොට ඒක අර ඒක සකස් කිරීම වල විතරයි ඒකේ පැවතීම කියන එක තියෙන්නේ. ඉතින් මේක මේ තුන්වෙනි ආකින්චන සමාධියට හිතුව ප්‍රතිපදාව කියලා කිව්වට මේකේ ප්‍රඥාව වැඩි. දැන් බලන්න දැන් ටිකකට ඉස්සෙල්ලා බලන්නේ දෙවෙනි ආකින්චන සමාධියට හිතුව ප්‍රතිපදාව කිව්වහම ඒ පුද්ගලයාගේ ඒ ප්‍රඥාව පළවෙනි එකනට වඩා වැඩි. මගපල චිත්තය නම් වල හිටි. දැන් මෙතන ඊටත් වඩා වැඩි එකක් මේ බුදුහාමුදුරුව පෙන්නන. ඉතින් මේක තේරුම් ගන්න බලමු මෙන්න මෙහෙම ධර්මයක් සටහන් කරගමු. ඒ කියන්නේ දැන් ඔය අපි ඕගලන්ට පේනවා මෙතන සංස්කාර කියන එක තියෙනවා. දෙක B ඩයග්‍රෑම් එකේ එතකොට මේ දෙක B ඩයග්‍රෑම් එකේ මේ සංස්කාර කියලා තියෙනවා. මේ සංස්කාර වලින් මෙතන තියෙන මේ පරිදේව වූ සංස්කාර. උඩින් සංස්කාර හදනවා පල්ලැහැණුකට ඒව සංස්කාර මැරලා පරිදේව වෙච්ච සංස්කාර. එතකොට මෙතන තියෙන පරිදේවේ අඳා වැළපීම. එතකොට ඕගලන්ට පේනවා ආපහු මෙතන මේ ක්‍රොස් එකක් තියෙනවා නේද? ඒ දික්ටි අනුසේ බයාගතියට යන රේඛාව තියෙන්නේ. දේශයෙන් අගතියට යන එකයි පරාමාස කාය ග්‍රන්ථයයි. අන්න එතෙන්ට තමයි වැටෙන්නේ සෝකිය කියන එතෙන්. එතකොට දැන් ওই පරිදේවි ඉඳන් අපි සෝකියට යනකොට අපි කබලින්කාර ආහාරයේ ඉඳන් සංඥාව කරා ගමන් කරනවා. අන්න ඒක අපි ලකුණු කරගමු. මෙතනින් අපි රේඛාවක් ඇඳලා පරිදේවි ඉඳන් සෝකයට රේඛාවක් ඇඳලා අපි ඒකට දාගමු 2A කියලා. 2A 2A එතකොට කබලින්කාර ආහාරයේ ඉඳන් සංඥාවට යන එක අපි දාගමු වන්නේ කියලා. කබලින්කාර ආහාරයෙන්ද සංඥාවට රේඛාවක් ඇඳලා ඒකට දාමු 1A කියලා. එතකොට සංඥාවෙන් ඉඳන් අපි චේතනාවට යනවා අපි ඒකට දාමු 1B කියලා. සංඥාවෙන් ඉඳන් චේතනාවට රේඛාවක් ඇඳලා අපි 1B කියලා දාමු. ඉතින් ඕගලන්ට මතකයිනේ මෙතන තියෙන්නේ දැන් දුක්ඛ දෝමනස්ස නේද? දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව. දැන් එතකොට මෙතන තියෙන්නේ දෝමනස්සය. එහෙමනම් අපි මෙන්න අපි යනවා මේ ශෝකේ ඉඳන් දෝමනස්සය දක්වා. අන්න ඒකට දාමු අපි 2B කියලා. සංඥාවෙන් ඉඳන් චේතනාවට අපි දැම්මානේ 1B කියලා. මෙතන දාමු 2B කියලා. ඊට පස්සේ දැන් අපි දන්නවා මෙතන මේ දෝමනස්සේ ඉඳන් අපි යනවා දුක්ඛයට. එතකොට එහෙනම් දෝමනස්සේ ඉඳන් දුක්ඛයට රේඛාවක් ඇඳලා අපි ඒකට දාගමු 2C කියලා. එතකොට චේතනාවේ ඉඳන් ඒක නම් රේඛාව ඇඳලාම තියෙන ඕගොල්ලෝ පාට රේඛාව නේද? එතකොට විඥාණයට යන එක අපි අන්න එතෙන්ට දාගන්නවා 1C කියලා. 1C. එතකොට මේක පෙන්වන්නේ මොකද්ද? අපි මේ සංස්කාරයේ ඉඳන්, ඒ කියන්නේ පරිදේවි ඉඳන් ශෝකයට යනකොට අපි කබලින්කාර ආහාරය ඉඳන් සංඥාව කරා ගමන් කරනවා. එතකොට දැන් අපි සංඥාව ඉඳන් චේතනාවට යනකොට අපි ශෝකේ ඉඳන් දෝමනස්සයට. දෝමනස්සේ ඉඳන් අපි මෙතන මේ පැත්තේ දුක්ඛයට යනකොට චේතනාවෙන්ද විඥාණය කරා ගමන් කිරීමක් තියෙනවා. මතකද අර අපි කිව්වා ඊයේත් මේ ඊයේ නෙමෙයි පෙරේදා මේ අර මිනිස්සේ බන්ට් එකක් එහෙම බැඳලා ඇවිල්ලා තියෙනවා. ඒ මිනිස්සයා අර තව කෙනෙක් ඇවිල්ලා රවුලක් වවාගෙන ඇවිල්ලා දුලත් හපයක් අහගෙන කියන්නේ මාත්‍ය හදපු වෙයිල්ල කැඩිලායි කියලා නේද? එතකොට අපි දුවනවානේ. ආන් මේ වගේ මේක යනවා නෙමෙයි දිවිලි තමයි මේකේ තියෙන්නේ. එතකොට දැන් මේක මේ දැන් අපි දැන් මෙහෙම ආවා කියන්නකෝ. දැන් ඔන්න තමන් ඔන්න පරිදේවි ඉඳන් ශෝකයට මහත්යාතු මේක කැඩුණායි කිව්ව පරිදේවි ඉඳන් ශෝකයට එහෙම ඇවිල්ලා ඉන්නවා කියලා කියන්නේ. එතකොට ඒ ශෝකයට ආවට පස්සේ දැන් අපි ශෝකේ ඉඳන් දෝමනස්සයට යනකොට සංඥාවෙන් ඉඳන් චේතනාවට යනවා කියන එක අපි කිව්වා. අර සිමෙන්ති දාලා හරි හදනවා කියලා කල්පනා කරන්නේ. එතකොට මේ චේතනාව කියන එකේ අපි අර්ථ දැක්වීම ගත්තොත් ඒ චේතනාව කියන්නේ මොකක්ද? ඉතිපි කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥායන් චේතනං. කාමයන්ගෙන් සංයුක්ත වෙලා විහෙරති භාවිතෝ. භාවිතා කරනවා කියන්නේ අපි ඒ දියුණු කරනවා කියන එකයි. සංයුක්තයි කියන්නේ කනෙක්ටඩ්. එතකොට භාවිතා කරනවා කියන්නේ දියුණු කරනවා. අජෝ සංඥා කියලා කියන්නේ අල්ලගෙන ඉන්නවා, රිමේන් හෝල්ඩින්. එතකොට මොකද්ද අපි මේ චේතනාවේ අර්ථ දැක්වීම මෙනෙහි කරනවා? මොකද්ද අපි මේ අල්ලගෙන ඉන්නේ? මොනවද අපි අල්ලගෙන ඉන්නේ? භවය තමයි අපි අල්ලාගෙන ඉන්නේ. එතකොට අපි දිනු කරන්නේ මොකද්ද? දැන් අපි අර දෙවෙනි වචනයට එනවා. කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ. භාවිතා කියන වචනේ. මොනවද අපි දිනු කරන්නේ? මෙන්න මේ රූපාගේ, වේදනාගේ, චේතනාගේ. ඕක තමයි අපි නිතරම දිනු කරන්නේ. දැන් බලන්න ඔන්න මිනිස්සෙක් ඉන්නවා. ටිකක් දුප්පත් වාගේ ඉන්නේ. ඉතින් මම ඉස්සරහා ගෙදර මහත්තයෙක් ඉන්නවා. බෙන්ස් කාර්, හොඳ කාර් එකක් යනවා. ගෙදරක එහෙම ඉන්නවා කියලා. ඉතින් මෙයා අහ බලනවා මේ කොහොමද යා ඔය විදිහට ඉන්නේ? සැපට ඉන්නේ. දැන් අපිට මෙන්න කන්න නැතුව ඉන්නවා වාගේ. අපි ඉන්නවා අපි දුකේ ඉන්නේ. මේ රස්සාව අපිට රස්සාව කරනවා. ඉතින් වැඩක් නැහැ නේ. ඉතින් කෙනෙක් කියනවා මේ මහත්තයා මේ ඉංජිනේරුවෙක් නේ. යා මේ මහන්සිලා ඉගෙනගෙන. දැන් ඒ පාර මෙයා කල්පනා කරනවා එහෙමනම් මමත් ඔය ඉංජිනේරින් කරනවා කියලා. එතකොට මටත් ওই විදිහට ඉන්න පුළුවන්. දැන් මේක කරලා මොකද්ද මේ බලාපොරොත්තු වෙන්නේ? හොඳ රූපයක් නේද? අරය වගේ හොඳට කන්න, බෙන්ස් කාර් එකක් යන්න, හොඳ වේදනාවක් ගන්න නේද? අර චේතනාවන් එහෙම අපි පවත් කරනවා මේ විදිහට කාලේ නේද? ওই ආගියන් තමයි අපි දිනු කරනවා කියන එක තියෙන්නේ. ඩෙවලොප් කරනවා කියන එක, භාවිතෝ. එතකොට සංයුක්තයි. අපි මොකක් එක්ක දැන් බලන්න මේක හරියට නිකන් ටී කප් එක වගේ නේද? කබලින්කාර ආහාර වේදනා මනෝ සංචේතනා ගොහම ටී කප් එක වගේ. ඒකට හැන්ඩල් එකක් වාගේ තමයි මේ විඥාන පැත්තට තියෙන්නේ. ඕගොල්ලන්ගේ සෝස් පන් එක වගේ එහෙම නැත්තම්. දැන් ඊළඟට බලන්න අපි මොනවද මේ අපි සංයුක්ත වෙලා තියෙන, කනෙක්ට් වෙලා තියෙන මොකටද මේ මේවන් සඳහා? රූපාගය, වේදනාගය, සංඥා. ඔකත් එක තමයි අපි සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් බලන්න මේ ටී කප් එක ඇතුලේ තියෙන මොකද්ද එහෙනම්? සංඥාවක් නේද? මොකද්ද මේ සංඥාව? මේක පොහු සංඥාවක් නේද? ඇයි ඒ? දැන් අපි ටිකකට ඉස්සලා කිව්වා මේ මිනිස්සේ දැක්ක ගමන් එකපාරටම සුබයි කියලා ගත්තා. පුලම් පාරක්වත් එයාගෙන් වැදුනේ නැහැ. අන්න එතන මෙතන එක පැත්තකින් මේක බොරුවක් නේ. මේ මිනිස්යාගේ මල මුත්‍රා ආසූචි ගොඩක් තියෙන. අපි ගන්නවා සුබයි කියලා. එතකොට එහෙනම් පළවෙනි බොරුව. ඊළඟට දැන් ඉතින් මේ පුද්ගලයාව ස්පර්ශ කරන්න පුළුවන් නේ කියලා අන්න නිත්‍යයි. අර අඹ ගෙඩියත් එහෙමනේ. එහෙම නැත්නම් කට්ලට් තියෙනවා. කට්ලට් තියෙනවා කියලා ස්පර්ශ කරන්න පුළුවන් කියලා අන්න නිත්‍ය කතාව නේ. මේකත් බොරුවිනේ. ඒ වගේම අපි ඊහෙම පෙන්නවා අර පෙරේදායම අර සුබයි තමන්ගේ මිනිස්සෙක් දැක්කහම ඒ මිනිස්යා නිසා සුඛයක් සොම්නසක් ඇති වෙනවා. එයා හිටපු ඉරියාවෙන් එහෙම ඉන්නත් ඕනි කියලා. ඉතින් ඒක වෙන්නේ නැහනේ. එතකොට මේකන බොරු දෙකක් නේද? දැන් බොරු දෙක එක්කහව කළ සුබේට නිත්‍ය එක්කහව කළ අපි මොකද්ද කියන්නේ? කාමරාගානුසය රේඛාවෙන් ඇඟිලි දික් කළ සංඥාවට සුඛයි කියනවා. ඒකත් බොරුවක් නේ එතකොට. බොරු දෙකකින් හැදුවේ නේද? දැන් එහෙනම් මගේ ටී කප් එකේ තියෙන මහ බොරු සංඥාවක් නේ, හිස් සංඥාවක්. එතකොට මේ පොහු සංඥාව භාවිතා කරලා තමයි මම මේ විඥානේ හදන්නේ. ඉතින් ඕගොල්ලන් තේරුම් ගත්තා නම් මේ සංඥාව රෝගී කියලා. ඇයි ඉතින් වට අටක් යනකොට ඕගොල්ලෝ තීන මිද්ද ස්වභාවයට පත් වෙලා තියෙන්නේ. එතකොට මේ රෝගී ජරා මලකට කාපු යකඩණියක් නිසා ඇති වෙනා වූ දෙයක් වාගේ එකක් භාවිතා කරලා අපි මේ විඥානයක් හදාගන්නවා. අන්න ඒක හරියට දැක්කනම් තමන්ගේ සිත නතර වෙනවා. අනාශ්‍රව වෙනවා. මේ පොහු සංඥාවක ඉන්නේද මම මේ කරන්නේ. ඉතින් ඔකෝ බැලුවානේ අර සංඥාව මිරිඟුවක් කියලාත් එහෙමත් බැලුවානේ. අන්තිගියා ඒ අදහස් තමන්ට තින් එනවා නම් තමයි ඔක එහෙම සිද්ධ වෙන්නේ. එතකොට මේක හරියට දැක්කනම් අන්න තමන්ගේ සිත ඒ නතර වීම කියන එක තියෙනවා. ඒකට ආධාර උපකාරත් වෙනවා මෙන්න මේ කතාව. ඒ කියන්නේ සුඛයයි අත්තා වෙලා දික්ටි අනුසයෙන් එන්න කබලින්කාර ආහාරයට අපි සුඛයි කියලා එහෙම කියනවා නේද කියන එක. එතකොට මෙන්න මේ අවස්ථාවේදී ඔයගලගේ සිත නතර වෙනවා මේ විදිහට හොඳට බැලුවා නම්. අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නේ තුන්වෙනි ආකින්චනායතන සමාධියට හිත වෙච්ච ප්‍රතිපදාවයි කියලා. එතකොට එතන මේ භාවනාව එක විදිහට කරන්න පුළුවන්. මතක තියා නැවතත් මතක් කරනවා නම් ඕගොල්ලෝ දන්නවා අපි පරිදේවි ඉඳන් සෝකයට යනකොට කබලින්කාර ආහාරය ඉඳන් අපි සංඥාවට යනවා. ඉතින් අපි උදාහරණ වලින් බෙන්ලා දීලා තියෙනවා යනව නෙවෙයි මනුස්සයා දුවනවායි කියලාත් නේද? එතකොට ඊට පස්සේ ඉතින් සංඥාව ඉඳන් අපි මනෝ සංචේතනාවට යනකොට එතන 1B කියවන්නේ නේද? මේ පැත්තෙන් 2B අපි මේ සෝකේ ඉඳන් දෝමනස්සයට යනවා. එතකොට ඉතින්දි පොඩ්ඩක් අර මානීය බලපෑමක් තියෙනවා. මේක තමයි මානපාර. ඒ කියන්නේ මනෝ ඉඳන් සච්චේ ඉඳන් බයාගතේට එන රේඛාව තියෙනවනේ. ඕක තමයි මානපාර. අර මිනිස්සේ අර බුලත් එකක් එහෙම කාලා හපයක් ගහගෙන ඇවිල්ලා නිකන් කිව්ව නිකන් මහත්ය හදපු වේල්ල කැඩලයි කියලානේ. එතකොට තමන්ට තියෙනවනේ මාන්නයක් නේද මේ මං කඩපු එකයි කියන එක. එතකොට ඒ අර්ථයෙන් තමයි මෙතන යන්නේ. එතන පොඩ්ඩක් ධර්මීය සිවුම් වෙනවා. එතකොට මෙතෙන්ට ආවට පස්සේ දැන් ඕගොල්ලෝ කල්පනා කරනවා ඒ චේතනාවේ අර්ථ දැක්වීම. කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අදෝ සංඥා අයං චේතන. මොනවද අපි අල්ලගෙන ඉන්නේ? භවය. එතකොට අපි ඒක සඳහා අපි භාවිතා කරන්නේ දියුණු කරන්නේ මොනවද? රූපාගය, වේදනාගය, චේතනාගය. අන්න ටී කප් එක. එතකොට දැන් ඊට පස්සේ අපි මේක සඳහා සම්බන්ධ වෙලා තියෙන, කනෙක්ටඩ් වෙලා තියෙන මොකද? රූප, වේදනා, සංඥා කියන ඒවා. මේවා නැත්තම් චේතනාවක් නැහැනේ. එතකොට දැන් බලනවා මේ ටී කප් එක ඇතුලේ මොකද්ද තියෙන්නේ? පොහු සංඥාවක්. බොරු දෙකකින් හැතිවිලා තියනවා එකක්. එතකොට මගේ ටී කප් එක හිස් කියලා ගත්තයින් පස්සේ අන්න තමන්ගේ විඥානේ ඒක නතර වෙනවා කියන එක තියෙනවා. එතකොට ඒ තුන්වෙනි ආකින්චනායත සමාධියට හිත වෙච්ච ප්‍රතිපදාව. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නැවත අනිකක්ද කියන්නේ. ආර් ශ්‍රාවකයන් මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයොත් පරලෝ යම් කාමයොත්ද, මෙලෝ යම් කාම සංඥාවොත්ද, පරලෝ යම් කාම සංඥාවොත්ද, මෙලෝ යම් රූපයොත්ද, පරලෝ යම් රූපයොත්ද, මෙලෝ යම් රූප සංඥාවොත්ද, පරලෝ යම් රූප සංඥාවොත්ද, යම් කම්පා නොවන ධ්‍යාන සංඥාවොත්ද, යම් ආකින්චන්නායතන ධ්‍යාන සංඥාවතෙද්ද මේ සියලු සංඥාවෝ ඉතිරි නැතුව නිරුද්ධ වෙද්ද යම් මේ නිව සංඥා නා සංඥායතන සමාධියක් වේද ඒ ශාන්තය ප්‍රණීතේ මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත නිව සංඥා නා සංඥායතන සමාධියෝ පැහැදෙනවා. මේ භවයෙන් පැහැදීම ඇති කල්ලි නිව සංඥා නාචන් සමාධියට පැමිණෙනවා. එහෙම නැත්නම් ප්‍රඥාවෙන් හරි මිදෙනවා. ශාරීරියගේ බිඳීමෙන් මරණය මත යම් කාරණකින් ඔහුගේ උත්පත්තිය සිදුවන්නා වූ විපාක විඥානය කුසල විඥානට සමාන වන්නේ යන මේ කාරණය ඇත්තේ මහන්නේ මේ නිව සංඥා නා සංඥායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලබන. ඉතින් ඕගොල්ලෝ දන්නෝ මේ තීන මිද්ද අවස්ථාවේදී මෝහයෙන් ගත්ත තීරණ තමයි අපි ළඟ තියෙන්නේ නේද? අර ධ්‍යාන සංඥා කියලා තැන්නේ ඒවන්නේ. ඉතින් ඒව තමයි මේ සංස්කාර. ඉතින් මේ සංස්කාර මගේයි කියලා නොගැනීමෙන් තමයි අපිට නිව සංඥා නා සංඥායතන ගන්න. මතකද? ඒ කියන්නේ හදන්නා වූ සංස්කාරේ මගේ නොවන ප්‍රමාණයට ඒ සංඥාවේ අනිත්‍යභාවය දකිනවා නම් අපිට නිව සංඥා නා සංඥායතනට කියන එකට යන්න පුළුවන්කම කියන තියෙනවා. ඉතින් මෙතන පෙන්වන්න පුළුවන් ඔය බෙල් ෂේප් කර්ව් එකක් කියන එක අපේ විඥානයේ හට ගැනීම කියන එක හැදෙන්නේ ඒක බෙල් ෂේප් කර්ව් එකකින් පෙන්වන්න පුළුවන්. දැන් හිතන්න බලන්න මේ වේදනාව ඉදන් මෙහෙම චේතනාවට මෙහෙම ගිහිල්ලා ඒ චේතනාවෙන් ඔන්න ඉදන් සත්‍යයට බහලා යනවා. ඒක නිකන් බෙල් එක වගේ නේද? මෙහෙම ගිහිල්ලා බෙල් එක වගේ ෂේප් එකට ඇඳුවොත් ඕගලන්ට පේනවා. ඉතින් ඔක වේව් එකක් නෙවෙයි විඥානීය ධාරාව. ඒක ඒ විදිහට එක තැනක පවතින්නේ නැහැ නිකේ පාර ඒක තල්ලු වෙලා යනවා විඥාන පැත්තට නේද? එතකොට එතනදී තාපව හැදෙනවා. දැන් මෙහෙම පරාමාස කාය ග්‍රන්ථියෙන් ඉඳන් අන්න උඩට පීක් එක වගේ ගියා විඥානාහට ඊට පස්සේ ඒක බහැල යනවා කියලා තියෙනවා. ඉතින් ඔය දැන් හිතන්නකො මෙතන හැදුන අවස්ථාවේදී වේදනාවෙන් දැන් මනෝ සංචේතනා මෙතන මේ මෙතන නාම රූප වැටෙන්නේ මෙතන මේ රේඛාවට තමයි. ඉතින් අන්න එතන තියෙන ඕගොල්ලන්ගේ අර මේ වේදනාව කියන එක. ඉතින් වේදනාව පීක් වෙනවා ඊට පස්සේ බහැල යනවා කියන එක. ඉතින් දැන් ඔය වේදනාව මේක පීක් මේ කියන්නේ විඥානය ඒ කර්ව් එකේ පීක් වෙන අවස්ථාව ගත්තාම දැන් බලන්න මම කියන පොඩි කාලේ මම කැකිරි බාලුවක් කාලා තියෙනවා. අද කවුරුවත් මේ විදිහට මට හදලා දීලා නැහැ කියලා. එතකොට දැන් මං කැකිරි මාළුවක් කාපු ගමන් ඔන්න මට අන්න වේදනාව මට ඇති වෙනවා. විඥාන ධාරාවේ හට ගැනීමක් තියෙන ඔන්න මට වේදනාවක් ඇති වුණා නේ. වේදනාවක් ඇති වෙලා ඊට පස්සේ ඔන්න දැන් මං ගේනවා. මම නිකන් ඉන්නවා. මං ගේනවා පොඩි කාලේ කාපු එක කොච්චර හොඳද කියලා. ඒ කියන්නේ මගේ බෙස්ට් එක මං ගේනවා. ඒක තමයි උඩ අපි දැන් ඔක ABC කියලා ලකුණු කරගන්නේ. එතකොට B එක කියන්නේ ඉතින් බෙස්ට් එක තමන්ගේ හොඳම තැන. ඒ කියන්නේ පොඩි කාලේ කාපු එක. ඒක ගේන්නේ මාන්නේ නේ. වෙනවද? අර කාපු එක කාලා නිකන් ඉන්නේ නැතුව මාන්නෙන් තමයි ඒක ගේන්නේ. ඒතර මාන්නියත් එක්ක සම්බන්ධයි. ඉතින් ඕක ඇවිල්ලා කර්මය අනුවනේ. ඕක සිද්ධ වෙන්නේ නේ. දැන් මගේ සීයාගේ කතාවත් ගන්නකො ඉතින් එයා දැන් වයසට ගිහිල්ලා පොඩි කාලේ කෑවා. ඉතින් කර්මය අනුව මේවා ඉතින් ඔක්කොම ටේස් බර්ස් ගිහිල්ලා තියෙන. ඉතින් මේක හදාගත්ත හින්දානේ ඔය ප්‍රශ්නේ කියන එක තියෙන්නේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඊළඟට පෙන්නන මෙසේ වදාළ කල්ලි ආශ්මත් ආනන්ද ස්ත්‍රිය වහන්සේ භාගතුන් වහන්සේට මේක සැලකලා ස්වාමිනී මේ ශාසනයේ මහාන තෙමේ මෙසේ පිළිපන්නේ වේ. ඉදින් මා විසින් පෙර කර්ම රැස් නොකරම ලද්දේ නම් මාගේ මේ විපාක භවය නොපවතින්නේ. ඉදින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපවත්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමින් මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. ස්වාමිනී මහානදේම පිරිනිවේද ආනන්දේ මේ ඇතැම් මහණේ පිරිනුවම් පාන්නේ මේ ඇතැම් මහණේ පිරිනුවම් නොපාන්නේ වදාළ ස්වාමිනී යම් හේකින් මේ ඇතැම් මහණේ පිරිනුවම් පාන්නේ මේ ඇතැම් මහණේ පිරිනුවම් නොපාන්නේ ඊට හේතු කවරේ ප්‍රති කවරේ ආනන්දේ මේ ශාසනයේ මහානතේම මෙසේ පිළිපන්නේ මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපොතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මාගේ මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමි මෙසේ වූ දර්ශනා උපේක්ෂාව ලබයි. එතෙමේ උපේක්ෂාවට මමයි මගේ සතුටු වෙයි. මමයි මගේ තෘෂ්ණාවෙන් බැස ගන්නෙ. ඒ උපේක්ෂාවට සතුටු වන්නා වූ මමයි මගේ කියන්නා වූ තෘෂ්ණාවෙන් බැස ගන්නා වූ උපේක්ෂාව විඥානී ඇසුරන ලද්දේ. ඒ දැඩි කොට අල්ලා ගැනීම ආනන්දයේ දැඩි කොට අල්ලා ගැනීම සහිත වූ මහානතේ පිරිනුවම් පාන්නේ නැති කියන එක පෙන්වනවා. ඒ කියන්නේ මොකද්ද? මේ පුද්ගලයා දැන් මොන ක්‍රමයකින් හරි අර උපේක්ඛාවට ගිහිල්ලා දැන් පෙන්වන්නේ ආකින්චන් ආයතන ආකින්චන් ආයතනට යන්න පුළුවන් කාරණාවන් එහෙම පෙන්වන්නේ. එහෙම ගිහිල්ලා ඉතින් එයා කල්පනා කරනවා මේක මේ අභිනන්දති අභිවදති අජෝසායතිට දැන් අර පිළක්කය ධාතු අතහැරලා මල මුත්‍රා සෝචි ගොඩක් කියලා ආකාස සංඥායතන ගිය පාර මේ ආකාස සංඥායතනේ හොඳයි කියලා අල්ලගෙන හිටියා. පිළක්කය විඥානංචායතනේ හොඳයි කියලා අල්ලගෙන හිටියා නේද? එතකොට මේ පුද්ගලයා පිරිනම් පාන්නේ අභිනන්දති අභිවදති අජෝසායතිට කියලා ගන්නවානේ. එතකොට මේ ආනන්දහාමුදුර අහනෝ ඒ දැඩිකට අල්ලා ගන්නව මහණදේව කුමක් දැඩිසේ අල්ලා ගන්නේ? නව සංඥානා සංඥායතනේ වදාලේ. ස්වාමිනී මහණදෙම වනායි දෙඩිකට අල්ලා ගන්නලා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්න. ආනන්දේ මහණදෙම වනායි දෙඩිකට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්න. ආනන්දේ මේ නව සංඥානා සංඥායතනයක් වේද? මේ වනායි දෙඩි වල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවයයි කියලා තථාගතයන් වහන්සේ ප්‍රවසුවා. ඉතින් ඕගලන්ට පේනවා අර බෙල් ෂේප් කර්ව් එකේ කතාවේදී එතන අර තමන්ගේ බෙස්ට් එක එහෙම ගෙනල්ලා නේද? එතකොට ඒක තමයි මේ අපි ගන්න ඉතින් නිවසඤ්ඤා නාසඤ්ඤාත ලාභය තමයි මානේ අඩු මේකේන අර අනිත්‍යය තමයි ඕක හොඳට බණ්ඩිය වගේ ලොකුවට ඒක හදන්නේ. ඒතකොට මෙයා තමයි මානේ අඩු මේකේන හැටියට ඉන්නේ. ඒතකොට දැන් මේ බුදුහාමුදුරු පෙන්නනවා මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතනේ තමයි ශ්‍රේෂ්ඨ භවය කියලා නේ. දැන් මිනිස්සු හිතාගෙන ඉන්නේ මොකද්ද? ශ්‍රේෂ්ඨ භවය කියලා. මිනිස් ජීවිතේ නේ. ඒකට ඒගොල්ලෝ අල්ලගෙන තියෙන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ දාගෙන අපේ ක්ලබ් එකට නේ. ඒක හරියට ওই මිනිස්සු ඉන්නවානේ ඔය මේ සෙල්ලම් කරන්නේ, ගොල්ෆ් ගහන්නේ. ගොල්ෆ් ගහන ටික ලොකු ලොකු අය නේ. ඒ පාරේ ඉතින් දැන් ලොකු ඔය චෙයාර්මන් කෙනෙක් හරි කවුරු හරි ලොකු කෙනෙක් ගොල්ෆ් ගහනවා දැකලා මෙයා කොහොම හරි ওই ක්ලබ් එකට රින්ග ගන්නවා. රින්ගගෙන ඉවිල්ලා ඉතින් ඒ පාරේ දැන් වෙලක් වෙලට එයා අර චෙයාර්මන්ට බෝල අහුල්ලා දෙනවා වෙන්නත් පුළුවන්. මේ ගොල්ෆ් ගහලා වෙලා. ඉතින් ওই පාටි එකකට ගියාන් පස්සේ ඉතින් මිනිස්සු කතා වෙනවා අර චෙයාර්මන් ගැන මෙන්නේ අර අර ලොකු මහත්තයා මේ මෙහෙමයි කියලා. ආ ඌ අපි දන්නවනේ. අපිත් එක ගොල්ෆ් ගහනවනේ. පේනවද? අන්න තමන්ගේ ක්ලබ් එකට දාගත්තා. ආන් ඒ වාගේ අර දාගත්තේ මිනිස්සුන්ගේ ක්ලබ් එකට දාගත්තේ මොකද? බුදුහාමුදුරන්. වීතරාග, වීත දෝෂ, වීත මොහිච්ච බුදුහාමුදුරන්ම තමයි මේ ක්ලබ් එකට දාගත්තේ. එයි තථාගතයන් වහන්සේ මේ ලෝකෙ ඉපදෙන්නේ. දැන් බලන්න බැරිලවත් බුදුහාමුදුරු මේ දිවි ලෝකෙ ඉපදුනා නම් එහේ මිනිස්සුන්ට මොකද වෙන්නේ? උඩ පයින්න තමයි වෙන්නේ නේ. නමුත් මේකේ ඉපදුනායින් පස්සේ දෙවියන්ටත් මෙතෙන්ට ඇවිල්ලා ආන්න පුළුවන්, මනුස්සයන්ටත් ගන්න පුළුවන්, බ්‍රාහ්මයන්ටත් ගන්න පුළුවන්. අර අපි කියන අනුකම්පාවෙන් මේක කරන්නේ. එතකොට අර බුදුහාමුදුරුවෝ මේකට ඉන්නේ මේක බැලන්ස් කරන්න. එතකොට ඒක තීරුම් ගන්නේ නැතුව බුදුහාමුදුරුවෝ දාගන්නෝ ඒ තමන්ගේ ක්ලබ් එකට නේද? එතකොට ශ්‍රේෂ්ඨ භවයේ නිවසඤ්ඤා නාසඤ්ඤායතන ඒක තමයි මාන්නේ අඩු මේක. එතකොට ඊළඟට පෙන්නනවා ආනන්දේ මේ ශාසනයේ මහානතේ මෙසේ පිළිපන්නේවි. පෙර මා විසින් කර්ම රස නොකරන ලද්දේ නම් දැන් මාගේ විපාක භව එනවන්නේ. දැන් කර්ම රස නොකළේ නම් මතු මාගේ විපාක භව එනවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද? හෙතෙමේ උපේක්ෂාවට මමයි මගේ සතුට නොවේ. මමයි මගේ නොකියයි. ඒ තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටින්න. උපේක්ෂාවට සතුට නොවන්නා වූ මමයි මගේ නොකියන්නා වූ ඒ බැසගෙන නොසිටින්නා වූ ඔහුගේ ඒ ඇසුරු කළා වූ විඥානේ නොවේ. ඒ දැඩිකට අල්ලා ගැනීම නොවේ. ආනන්දේ දැඩිව අල්ලා ගන්නා නැත්තා වූ පිරුණම් පාන්නේ කියලා වදාලා. ඒ කියන්නේ උපේක්ඛාවට ගිහිල්ලා එයා ඒක නාබිනන්දති නාබිවදති නාජෝසායතිත්‍ති කියලා ගන්නවා. එතකොට එහෙම ගන්නවා නම් එයා පිරුණම් පානවා කියලා කියනවා. ස්වාමිනී ආචාර්ය, ස්වාමිනී අද්භූතය, ස්වාමිනී ඒ සමාපත්තියේ ඇතුළකට භාගතුන් වහන්සේ විසින් ඕගයන්ගේ ඊතර කිරීම වදාන්නා. ස්වාමිනී ආර්ය වූ විමුක්ෂය කවරේද? ආනන්දේ මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයන් මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයොත්ද්ද, පරලෝ යම් කාමයොත්ද්ද, මෙලෝ යම් කාම සංඥාවොත්ද්ද, පරලෝ යම් කාම සංඥාවොත්ද්ද, මෙලෝ යම් රූපයොත්ද්ද, පරලෝ යම් රූපයොත්ද්ද, මෙලෝ යම් රූප සංඥාවොත්ද්ද, පරලෝ යම් රූප සංඥාවොත්ද්ද, යම් කම්පානෝන ධාන සංඥාවොත්ද්ද, යම් ආකින්චනායතන සංඥාවොත්ද්ද, යම් නිවසඤ්ඤා නාසඤ්ඤායතන සංඥාවොත්ද්ද, මේ සියල්ල සක්කාය නම් වේ. ඒ සක්කාය කෙරෙහි දැඩිසේ අල්ලා ගැනීමක් නැතුව චිත්තයාගේ යම් මිදීමක් වේද ඒ අමෘතේ නම් වේ කියලා තථාගතයන් වහන්සේ පෙන්වනවා. මේ කියන්නේ මොකක්ද? දැන් බුදුහාමුදුරු පෙන්නවා අපිට හදන්න පුළුවන් ඔක්කොම දේවල් නේ. දැන් මුලින් බැලුවානේ මෙතන මේ අභිජ්ජා ව්‍යාපාද සාරම්භ තමයි ඇති වෙන්නේ මේ කාම කාම සංඥා මේ විදිහට. එහෙම අරගෙන ගිහිල්ලා ඉතින් බුදුහාමුදුරු එකින් එකට ගෙනිච්චා. ආකාස සංඥාතන විඥානාඤ්ඤාතන ආකින්චඤ්ඤායතන ඒකේ නිව සංඥා නාසඤ්ඤාතන ඔක්කොටම ලියනවා. එතකොට මේ බුදුහාමුදුරුවෝ මේ පෙන්නනවා මේ ඔක්කොම සක්කාය. මේ හදපු දේවල් නෙමෙයි පෙන්නන්නේ, ඕන් බොඩි කියන එක. මේ කය වගේ නෙමෙයි, නේම සංඥා නා සංඥායතන කයක් නේද? ඒ වගේ මේක ඕන් බොඩි. මේක හරියට මේක හිතන්න බලන්න, මේක මේ විඥාන ධාරාවක් නේද වන්නේ. දැන් ඕගලන්ට අපි ඉස්සෙල්ලා පෙන්වන්නේ 1A 1B 1C 2A 2B 2C කියලා. ඔක හරියට නම් වේව්ස් දෙකක් දිසා දෙකකට යනවා වගේ තමයි මේ කතාව තියෙන්නේ. එතකොට එකක් උඩින් යනවා, එකක් යටින් යනවා. එතකොට ඒ කියන්නේ මේක ෆ්‍රේම් එකක්. මේක ඇත්තෙම කියනවනම් අපි මේ ජැක් ගන්නවා. ඒ කියන්නේ අපි මේ කබලින් කාරේ ඉඳන් ස්පර්ශ ආහාරයට එහෙම යන්නන කාමච්ඡන්දයෙන් ගන්නවා. එතකොට මෙතන මේ සංඥා විඳන් චේතනාවට යන ව්‍යාපාදයෙන් සපෝට් කරනවා. ඔහොම ගිහිල්ලා මෙතන අනිත් පැත්තේ තීන මිද්දේ සපෝට් කරනවා. මේ පංච නීවරණ වලින් මේක දුවනවා. ඊට පස්සේ විඥාණය ඉඳන් පල්ලෙහාට බහින්න අන්න උද්දච්චේ දකුණු පැත්තේ ඉඳන් එළිය ඉඳන් මේක ඇතුළට ගන්නවා. අර කාම සංඥාව කියලා ලකුණු කර ටිකකට ඉස්සලා නේ. ඊට පස්සේ මෙතන මේ අවිද්‍යාවසෙන් ඉඳන් කාමාශ්‍රයට යන්න අපේ සැකයෙන් තමයි යක් එක ගහන්නේ. ඉතින් මෙතනට ගියායින් පස්සේ මොකද වෙන්නේ? රාගසල්ලේ ආපව රූපේ ස්පර්ශ කරනවා. එතකොට මේක මේ ෆ්‍රේම් එක වටේට මේක දුවනවා කියන එකයි තියෙන්නේ. විඥාන ධාරාව මේකේ ගමන් කිරීම. මේකේ ගමන් කරනකොට දැන් ඕකේ වෙන්නේ මොකද්ද? ඔය හිතන්නකො මෙතන මේ බටයක් වගේ එකක් තියෙනවා නම් මෙතනින් පල්ලෙහාට වතුර බහිනවානේ. ගිහිල්ලා මේක ASCII හැංගෙනවා. මේක යට තමයි ඉන්නේ පරාමාස කායික ග්‍රන්ථයට යටින්. අන්න අහංකාරයයි මමංකාරයයි දෙන්න හැංගිලා ඉන්නේ. ඒක හරියට ඔය බ්ලොටින් පේපර් එකක මොනවා හරි ඔබලෝ තීන්ත ටිකක් ඉරෙව්වහම තීන්ත ගියේ තැනක් හොයා ගන්න පුළුවන්. නෑ තීන්ත ගියා කියන එක තියෙනවා නේද? ආන් මේ වගේ සිංක එකකට වතුර ටිකක් දැම්මහම යන තැනක් නෑ නේ. හොයා ගන්න බෑනේ Tamanට නේද? අර පල්ලෙහාම බටයක් ඇතුලෙන් ගියා කියලා. අරකින් ඇවිල්ලා මේක ASCII හැංගෙනවා. නෝක අහංකාරයයි මමංකාරයයි කියන කතාව. ඉතින් මේක අපි ගලේ මේ එක එක විදිහට මේක දීවෙව්වා නේද? මෙතන මේ රූපත් එක්ක දීවුවා, රූප සංඥාවලින්, කාම සංඥාවලින් දීවුවා. ඊට පස්සේ කල්පනා කළා මේ මයිපා. මේ මයි රූපේ හිඳයි තියෙන්නේ. ඒ පාර ධාතු වශයෙන් බලලා ආකාස සංඥා ඇති. ඔය ඔක්කොම මේක වටේ දූපේක තමයි කරගෙන තියෙන්නේ. එතකොට මේක සක්කාය. එතකොට ඒකේ ඉතුරු වෙන්නේ නැතුව අයිමීමක් කියනවාද? ඒක තමයි අමෘතය කියන එක. ඕන් බොඩි එකක් අපි හදාගෙන තිනවා මේකේ දුවලා. ඉතින් හදන්න පුළුවන්ගේ ශ්‍රේෂ්ඨම එකක් බුදුහාමුදුරුවෝ පෙන්වන නේව සංඥා නා සංඥායතන. ආනන්දේ මෙසේ වනායි මා විසින් කම්පානෝන ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන ලදී. ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන ලදී. නේව සංඥා නා සංඥායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන ලදී. ඒයි සමාධිය ඇසුරකට ඕගයන්ගේ ඊතර කිරීම දේශනා කරන ලදී. ආර්ය විමුක්ෂය දේශනා කරන ලදී. ආනන්දේ ශ්‍රාවකයන්ට වැඩ කැමති වූ අනුකම්පායත්තාව ශාස්ත්‍ර වූ විසින් අනුකම්පා බුදවාකට යුතු යමක් කියද මා විසින් ගියත් ඔබට කරන ලදී. ආනන්දේ මේ රුක්ෂ මූල වෙත සුඤ්ඤාගාර වෙත ආනන්දේ ධ්‍යාන කරව සමාධි උපදවා ප්‍රමාදනවා පසුපසු තැවිලවා මේත ඔබට අපගේ අනුශාසනාවේ කියලා වදාළ. භාගතුන් වහන්සේ මේක වදාළ සතුට සිත් ඇති ආනන්ද ස්ථිරද භාගතුන් වහන්සේගේ වචනේ සතුටින් පිළිගත්තා කියලා කියනවා. එතකොට මේක එක තමයි මේ සූත්‍ර දේශනාවේ තියෙන. එතකොට මේකේ භාවනා කරන්නේ කොහොමද බලන්න. මුලින්ම කියවේ මොකද්ද? අන්න අනිච්චාභික්කවේ කාම තුච්චා මුසා මෝස ධම්ම මයාකතමේ තම්භික්කවේ බාලලාපනම්. ඉතින් ඕක මතක තියාගන්න පුළුවන්. ඕක ලියලා තියෙනවා නේද? ඕක මතක තියාගන්න පුළුවන්. අන්න ඒක ගැන හිතන්න. මේ කාමයේ කියන එක අනිත්‍යයි. අර අනිත්‍යයි කියනකොට කෙලින්ම අර මේ ඕගලන්ට පුරුදු ඩයග්‍රෑම් එකනේ මේක. සුභයි සුඛයි අත්තා කියලා අරගෙන ප්ලෑන් එකක් ගහලාන්න. කාමයේ කියන්නේ සංකප්පරාගෝ පුරුසස්ස කාමෝ. එතකොට මේ සංකල්පේට රාගල. එහෙනම් ඒක අනිත්‍යයි. එතකොට ඉතින් මේක තුච්ච දෙයක්. පොඩ්ඩක් හිතලා බලන්න. කාමයේ කියනක හේස්. මුසා මෝස ධම්ම. මායාවකින් කරන ලද්දක් කියන්නේ. බාලලාපන. බාලයාගේ වචනයකින් සිදුවක් වෙන. දැන් කල්පනා කරනවා මේ කාම, ditta dhamma kama, samparayaka kama මේවා නිසා අපිට ඇති වෙන්නේ මොකද්ද? අභිජ්ජා, ව්‍යාපාද, සාරම්භ. දැන් කල්පනා කරනවා මේවා තමයි ඇති වෙන්නේ. මම මේ මායාවේ කුකුල් කොටුව ඇතුලේ ඉන්නේ. මේක මාරස නිවාපෝ, මාරස ගෝචරෝ කියලා කියවේ. මම මේක ඇතුලේ ඉන්නේ. මම මේක සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සත්ත බොජ්ජංගය, පංච ඉන්ද්‍රියක් නේද? පංච බලයන් ඕවා භාවිතා කරලා මම මේකේ එළියට පැන ගන්නවා. එතකොට අන්න ඒකේ අදිෂ්ඨානි මේ තමයි තමන්ට මේකේ එළියට පැන ගන්නවා කියන එක සිද්ධ වෙන්නේ. එතකොට එතෙන්දී අර කම්පාන වන ධ්‍යාන සමාධියකට තමන්ට ගිහිල්ලා ඉන්න පුළුවන්. ඒක තමයි පළවෙනි භාවනාවට තින්ද ඔක කෙනෙකුට පුළුවන් නේ මං අදිස්ත්‍යම් කරගන්නවා මේ කුණු ගොඩේ නම් මම ඉන්නේ නෑ මේ බලු බෙට්ටේ ගොම් බෙට්ටේ ඉන්නවා කියන එක නේ කිව්වේ නේද එළියට පැන ගන්නවා කියන එක කල්පනා කරා ඊට පස්සේ දෙවෙනිට පෙන්වන්නේ මොකද්ද අර බුදුහාමුදුරුවෝ පෙන්වන මේ කතාවල ඔක්කොම ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ කබලින්කාර ආහාරය නිසා ඒක අර දිට්ටි අනුසයෙන් ඇඟිල්ල දික් කළා කියනවනේ මේක මේකයි කියලා නේද මේ කාම කාම සංඥා මේ ඔක්කොම මේක එතකොට මේක නැත්තම් රූපේ වෙන්නේ නැත්තම් මට කාම සම්ම කාම සංඥා ඇත්තේ නැහැ කියලා. ඉතින් මේක ධාතු මනසිකාරණය මෙතන කරන්න තියෙන්නේ. අසූචි පටවිය මගේ නෙමෙයි අභ්‍යන්තරයේ තියෙන අසූචි පටවි පටවිට පටවි සමානයි මගේ නෙමෙයි කියලා ගත්තාම අන්න ධාතු මනසිකාරය කරලා ආකාස සංඥා ඇතිනේ වගේ තැන් වලට ඕගලන්ට යන්න පුළුවන්. ඊට පස්සේ පෙන්වීම මොකද? අර කාරණා අටකින් පෙන්වුවා නේද? ditta dhamma samparayaka ඒ රූප රූප සංඥා කාම කාම සංඥා විදිහට කියලා. ඉතින් මේකෙන් මේ පෙන්නවා මේකෙන් යම් කිසි දෙයක් මේ ගත්තට පස්සේ මේක අභිනන්දනා කරන්න වටින්නේ නැහැ. ඒ කියන්නේ නාබිනන්දති නාබිවදති නාජෝසාය තිට්ඨති කියන එක. ඒ කියන්නේ අර ආකාසඤ්ඤායතර ගිහිල්ලා දිනවනම් ඒ වේදනාව අභිනන්දනා කරන්න වටින්නේ ඒක අනිත්‍යයි. එතකොට ඒ කියන්නේ වේදනාවේ අනිත්‍යභාවය දැකීමෙන් ඕගොල්ලෝ විඥානං ඡායතයට එහෙම යනවා නේද? මොන වේදනාවේද? ආකාසඤ්ඤායතනේ ස්පර්ශ ක්‍රමින් තියෙන වේදනාව. ඉතින් ඒකත් ඕගොල්ලෝ කරලා තියෙනවා. ඊට පස්සේ පෙන්වීම මොකද්ද? අර මේ ඒතං සන්තං ඒතං පනිතං ආකින් චන්නායතනං කිව්වා. මෙතන මේ කතා පෙන්වනවා මේ කම්පාන වන ධාන සංඥා රූප රූප සංඥා මේ ඔක්කොම ඉතුරු නොවි නිරුද්ධ වෙනවාද මේ ආකින් චන්නායතනයක් තියෙනවාද ඒක හොඳයි කියලා. එතකොට අන්න ඉතින්ද තමයි අපි කිව්වේ මේ භාවනාව හොඳට බලන්නේ කියලා. ඒකදී අපි පෙන්නවා මේක භවය භෝගී ඕකාරය නිසා අහංකාරය කියන එක ඇති වෙන ඉනික්විලිටි එක නිසා ඒකෙන් මොකද වෙන්නේ අහංකාරයෙන් අන්තිමට අර බාහිර වූ දේවල් හොයනවා මම පුරුෂයා කියලා මාන්නයක් අටවගෙන කාන්තාවන් දිහා බැලලා අර මම කාන්තාව කියලා මාන්නයක් අටවගෙන පුරුෂයා දිහා බැලුවා අන්න බාහිර වූ දේ. එතකොට බාහිර වස්තුන්ගේ පරිග්‍රහයෙන් මම අහංකාරය. එහෙනම් අහංකාරයෙන් මම අහංකාරය මම අහංකාරයෙන් අහංකාරය. ඔච්චර තමයි අපිට සිද්ධ වෙන්නේ. ඒ දෙන්න ගිහිල්ලා අර කස්සේ හැංගෙනවා. ඉතින් අපි විනාශ වෙනවා. දැන් මේක උනාට පස්සේ මොකද වෙන්නේ? ඒ දෙන්න හැංගිලා. දැන් අපි පෙන්නවා ඊළඟ ස්ලයිඩ් එකේදී මෙන්න මේ තුන් ධර්මයක් නිසා අපි මේ පරාමාස කාය ග්‍රන්ථය ඉදන් සත්‍යයට ඇදිලා යනවා. අර දෙන්න හැංගිලා අන්තිමට වෙන්නේ ඔන්න ඕක තමයි. ඒකනේ අර දකපුවා බලන්නේ කියලා එහෙම කියන්නේ නේ. තමන්ගේ ඇතුලෙන් ඒක එනවා. අර මනුස්සයාගේ හුලම් පාරවත් වදින්නේ නැතුව මම මේක කරනවා. ඉතින් මේක හොඳට අපි මෙතන භාවනා කරන හැටි පෙන්වන ඉස්සෙල්ලා බලන්න මේ පානාතිපාතේ නිසා දේශය, දේශය නිසා පානාතිපාතේ මේ උඩ තියෙන කාරණා තුන බලන්න. බලලා මෙන්න මේ වාක්‍ය තුනට මනස හොඳට යොමු කරනවා. කොහොමද ඒක බලන්නේ? පෙර වූ මෝහය දේශ සහිතව ජීවත් වීම පානාතිපාතේ. එතකොට ඒ කියන්නේ මෙතන පෙන්න මේ වෝකාරයනේ මෙතන තියෙන ආකාසඤ්ඤායතනේ වාගේවා ඒ ධානයන්ගෙන් ඉන්න පුළුවන් කියලා හිතීම. ඒකනේ අපේ මෝහය තියෙන්නේ නේ. මෝඩයා වගේ අපි හිතනවා ආකාසඤ්ඤායතනෙ ගියා නම් ඉන්න පුළුවන් කියලා. ඊළඟට දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානේ කුඩලා ඉන්නේ කනේ. දැන් අවිද්‍යාව වම් පැත්තට ආව ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානේ අපි දකුණට ගියා. ඒ විදිහට මතක තියාගන්න පුළුවන්. මැද්දෙන් පටන් ගත්ත වම් පැත්තට ආව දකුණට ගියා. ඒක නිකනේ. එතකොට මෙතන මොකක්ද දැන් අවිද්‍යාව? අපි රස්සාවක් කළා මුදල් උපයාගෙන ජීවත් වෙනවා කියලා එක කතාවක්. පොඩ්ඩක් හිතලා බලන්න ඒක. ඊළඟට මේ මැද්දේ කාමසු මිච්ඡාචාරේ කාම සංඥාව. එතකොට ඉතින් එහි ඇලීම අබිනිවේසේ. එතකොට මෙන්න මේ තුන් මේ වාක්‍ය තුන හොඳට බලලා මේ තුන් ධර්මය නිසා මේ පරාමාස කාය ග්‍රන්ථි ඉදන් සත්‍යයට ඇදෙනවා කියන එක ඉතින් අපි විස්තර කරලා පෙන්නන ඕගලන්ට නේද? බලන හැටි. එතකොට ඒක හොඳට බලන්න. මේක සිද්ධ වෙන්නේ තණ්හාව මගිනුයි. මේක ඇදිලා එන්නේ මේ මෙතෙන්දි පෙන්නන අහංකාරය මමංකාරය දෙන්න එකයි පෙර අවිද්‍යාවයි පසු මෝහයයි දෙදිනාම එක සමානයි. අර මනුස්සයාගේ හුලම් පාරක්වත් වැදුනේ නෑ, මගේ බඩටවත් මොකක්වත් හම්බුනේ නෑ. එහෙනම් මුලින් තියෙන අවිද්‍යාව අවිද්‍යා යෝගය කියන්නේකෝ. මෙතන තියෙන අවිද්‍යා ආශ්‍රයනේ. එතකොට එහෙමනම් මේ දෙන්නම එකයි. මොකක්වත් වෙනසක් වෙලා නැතුව තමයි මේක සිද්ධ වෙන්නේ කියලා. ඊළඟට අපි පෙන්නවා ඉදං සච්චය දෙනවා පරාමාස කාය ග්‍රන්ථයට. ඒක ප්‍රසන්ට් මූමන්ට් එකේ නෙමෙයි. අන්න බඩට කන්න හම්බ වෙලා එයා අනුමත කරලා තලු මරලා කියන්නේ ආ මේක හොඳයි කියලා නේ. අන්න ඒ වගේ ඉදන් සච්චේ පරාමාස කාය ග්‍රන්ථය. ඉතින් අන්න දැන් තමන් මැෂින් එකකට අහු වෙලා වගේ එකපාරක් මෙහාට යනවා අනිත් පැත්ත අනිත් පැත්තට යනවා. ඔච්චර තමයි අපි ජීවිතය අර විඥාන ධාරා දැන් ඉතින් කියන්නේ නිශ්චලව පොකුණක් වාගේ තිබුණා නම් ගලක් දැම්ම වාගේ මේක චලනය වෙනවා නේද? ඒ වගේ සිදුවීමක් මේක සිද්ධ වෙන්නේ. කාරණා තුන හොඳට බලන්න. එතකොට ඊළඟට පෙන්වීමේ මොකද්ද? ඉතින් අර මේ ඕගොල්ලෝ දන්නා වූ භාවනාව ශුන්‍ය මිදන් අත්තේනවා අත්තනියේනවා කියලා අර ප්‍රඥාදායක නමකත් එක්ක අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේද කියලා ගන්න වටිනවද කියන එක. එතකොට ඒකෙන් මේ ඒ භාවනාව ඕගොල්ලෝ කරලා තියෙනවා. ඊළඟට පෙන්නවා අර මේ ටී කප් එකේ කතාව නේද? 2B ඩයග්‍රෑම් එකත් එක්ක. ඒක ලියාගත්තනේ 1A 1B 1C කියලා අනිත් පැත්තට 2A 2B 2C කියලා. එතකොට අර චේතනාවේ අර්ථ දැක්වීමත් එක්ක බලනවා බලලා කියනවා මේ මගේ ටී කප් එක හිස් කියලා. ඉතින් ඒක ගත්තාම පස්සේ අන්න තුන්වෙනි ප්‍රතිපදාවේ ආකින්චනායතනෙට යන්න පුළුවන්. මේ හිස් එකකින් තමයි මම මේ මේකේ කප් එකේ හැන්ඩල් එක හදාගත්තේ. විඥානයක් හදාගත්තේ පුහු සංඥාවක් භාවිතා කරලා කියන එක. එතකොට ඒක කළා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ නිවසඤ්ඤාන ආසඤ්ඤායතනය කියන එකට යන එක. ඒකත් ඕගොල්ලෝ දන්නවා සංඥාවේ අනිත්‍යභාවය දන්නවනම් හදන්නව සංස්කාරය මගේ නොවන ප්‍රමාණයට මේ තමන්ට නිවසඤ්ඤාන ආසඤ්ඤායතනයට යන්න පුළුවන්. අපි අර බෙල් ෂේප් කර්ව් එකත් පොඩ්ඩක් පැහැදිලි කළා. මේ අපි මාන්නේ නිසා තමයි අපි මේ බණ්ඩිය වාගේක පොඩි කාලේ කාපු එක කියලා ඒක ගේන්නේ මේ කර්මය නේද? මේක හදාගත්ත හින්දානේ ඔය කතාව තියෙන්නේ. ඊට පස්සේ මේ ආනන්ද හාමුදුරුව ඇහුවා ඒ පුද්ගලයා පිරුණම් පානවද කියලා. බුදුහාමුදුරුව කිව්වා එක්කෙනෙක් පිරුණම් පානවා අනිත් එක්කෙනා නැහැ. කවුරු හරි උපේක්ඛාවට ගිහිල්ලා අභිනන්දති අභිවදති තියාජෝසායතිට තියලා ගන්නවා නම් පිරුණම් පාන්නේ නැහැ. කවුරු හරි නාබිනන්දති නාභිවදති නාජෝසායතිට තියලා ගන්නවා නම් එයාට පුළුවන් කියලා. ඉතින් අන්තිමට බුදුහාමුදුරුව පෙන්නවා මේ ඔක්කොම සක්කාය. අපි පෙන්නවා මේක වටේට විඥාන ධාරාව අර ජැක් එක ගගා ගගා මේක වටේට අපි දුවනවා. ඔච්චර තමයි මේකේ දුවනකොට මේකෙන් අර වතුර බ්ලොටින් පේපර් එකට යනවා වගේ අහමින් මමනු ඉන්න තැන ඇඟෙන මේ ඔක්කොම සක්කාය. එතකොට ඒකේ ඉතිරි නැතු නිරුද්ධ වෙනවද? ඒක තමයි අමෘතය කියන එක බුදුහාමුදුරුව එතන පෙන්නුනේ. එතකොට ඉතින් අර බුදුහාමුදුරුව කියු විදිහටම පටන් අරගෙන ඒක ඕගොල්ලෝ දන්නා භාවනාවන් තියෙනවා. අර විශේෂයෙන් අපි කිව්වේ අන්න මේ බැලිය යුතු දේ තමයි මේ පස්වෙනි ස්ලයිඩ් එකේ භාවනාව. ඉතින් ටී කප් එකක් බැලුවා නම් තේරෙනවා නම් අන්න තමන්ගේ සිතත් නතර වෙන්නත් පුළුවන් මෙතන ආකින්චනාය තියෙනවා. හොඳයි අපි මිනිත්තු 10ක් විතර අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු. මේ ස්පෙෂල් වැඩසටහනනේ. ඒක නිසා අර දවස් 4 වගේ කවුරුවත් ඇවිල්ලා කියලා දෙන්නේ නැහැ. නමුත් ඒ දන්න කෙනෙක්ගෙන් ඒ ගුරුවරයෙක්ගෙන් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් සාකච්ඡා කරගත්තා කියලා අහගත්තා කියලා ඇති ප්‍රශ්නයක් නැහැ.